තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස නෑබර අපේ හිතවත් කල්යාණ මිත්‍ර සියලු දෙනාගේම අවසරයි 2023 වර්ෂයේ නව වර්ෂයක් ආරම්භ වන මේ මොහොතේ නිල්ලම්බ දේශනා ප්‍රකාශන මණ්ඩලය සහ අපේ නිල්ලම්බ ගුරුතුමාගේ අනුදැනුම යටතේ ඔබ වෙත තිළිණ කරන පළවෙනි වැඩසටහන පළවෙනි සුසංහිත වැඩසටහන හරි අපූර්ව මාතෘකාවක් අපිට ලැබිලා තියෙනවා ප්‍රමුදිත නව වසරක් සඳහා සතුටින් මුදිතාවට මේ සඳහා අනුග්‍රහය දක්වන සියලුම කල්‍යාණ මිත්‍රයන් පළමුවෙන්ම සිහි කරනවා ඒ සඳහා සහභාගී වන ඔබ සැම නැවත නැවතත් ඉතාමත් ගෞරවයෙන් මේ අලුත් වර්ෂය පිළිගන්නවා සතුටින් මුදිතාවට ගැන කතා කරන්නයි අපි සූදානම් වන්නේ මේ මාතෘකාව කතා කිරීමේදී පළමුවෙන්ම මට චූටි කතන්දරයක් කියන්න හිතෙනවා. ඒ කතන්දරේ තියෙන්නේ මේ සර්පය ගැන. මේ සර්පයාගේ හිසයි මේ සර්පයාගේ වලිගය අතර පොඩි ඝට්ටනයක් ඇති වෙනවා. එහෙම නැත්නම් තර්කයක් ඇති වෙනවා. ඒ දෙන්න රණ්ඩු වෙනවා. කවුද ඉස්සෙල්ලා යන්න ඕනේ කියලා. වලිගය කියනවා මේ ඔබ තමයි හැමදාම ඉස්සෙල්ලා යන්නේ. හැබැයි මම ඉස්සෙල්ලා යන්න ඕනේ. වලිග මේ හිස කියනා විට මේ නෑ නෑ සාමාන්‍ය සම්ප්‍රදායේ සර්පේ කැවිදගෙන යනකොට මේ ඉස්සෙල්ලා යන හිසනේ මටනේ පේන්නේ. හැබැයි වලිගය අතාරින්නේ නෑ වැඩේ. දිගටම තර්ක කරනවා. වෙලාවක වලිගය ගිහිල්ලා ලොකු ගහක් බදා ගන්නවා. දැන් ඉදිරියට යන්න බෑ. දැන් මේ වෙලාවේ මේ හිස තීරණය කරනවා. එහෙනම් ඕන දෙයක් වෙච්චදී යා කියන ගමනක් යනවා කියලා. ඊට පස්සේ වලිගෙට ඕන දිහාට යනවා. අවාසනාවකට වලිගෙට පේන්නේ නැහැ. වලිගෙ ගියපු මේ ගමන නිසා ලොකු ගින්නකට වැටිලා මෙයා විනාශ වෙනවා. මං හිතන්නේ එතන තිබෙත් පොඩි ඉරිසියාවක් වෙන්නේ නැති. හොඳයි අද මාතෘකාවට ආරම්භයක් දෙන්නේ බලාපොරොත්තු වෙමු තාමන් මේ කතාව ඉදිරිපත් කරේ දැන් මේ කතාව තුළ මේ කතාවට සවන් දෙන අතරේ මේ ඔබට හිතෙන්නේ නැති මම මාතෘකාව වෙනස් කරවද්ද කියලා නැහැ අද මාතෘකාව මුදිතාව එහෙම නැත්නම් සතුටින් මුදිතාවට යන්නේ කොහොමද කියන කතන්දරේ අපිට කියලා දෙන්නයි අපේ ගුරුතුමා සැදී පැහැදී ඉන්නේ. එතුමා වෙතට යොමු වෙන්න කලින් මේ මුදිතාව යනු සතර බ්‍රහ්ම විවරණවල එක කොටසක් බව අපි දන්නවා. අපි අසාත් තියනවා මේ මුදිතාව යනු අන්නායේගේ සතුටදී සතුට වෙන්නේ කියලා. හැබැයි අපිට පේන එක කාරණයක් තමයි මේ මෛත්‍රියේ කරුණාව ගැන අපි බොහෝ කතන්දර දේශන අහලා තිබ්බට මුදිතාව ගැන කතා කරන්නේ නැහැ කියලා. අපේ ගුරුතුමා බොහොම නිර්භීත කෙනෙක්. මෙවැනි මාතෘකා ගැන බොහොම නිර්හංකාර විදියට කතා කරන්න සූදානම් පුද්ගලෙක්. අපේ කල්යාණ මිත්‍ර උපුල් නිශාන්ත ගමගේ. මා කැමැති ආරම්භ කරන්න චූටි ප්‍රශ්නයක් යොමු කරමින් අපේ අවබෝධයේ මං හිතන්නේ බොහොම මදි මේ මුදිතාව තේරුම් ගැනීමට මට කැමැතියි ඔබතුමාගෙන් අහන්න මොකද්ද මේ මුදිතාව කියලා කියන්නේ මේ මුදිතා ගුණය කියලා කියන්නේ
සෑම දිනාටම සතුටින් ප්‍රමෝදයෙන් මේ අලුත් අවුරුද්ද පුරව ගන්න හැකියාව ශක්තිය නුවණ ලැබේවා කියන හෘදයාංගම වූ ප්‍රාර්ථනෙන් මේ වැඩසටහනට පිවිසෙන්නේ ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි. කල්‍යාණ මිත්‍ර මෙත්සිරි හේරත් වෛද්‍යතුමනි, ආදරණීය හිතවතුනි, ඔබතුමා ලස්සන කතාවකින් ප්‍රවේශයන් ගත්තා අද වැඩසටහනට කවදාවත් නැති විදිහට මේ වලිගෙන් ප්‍රවේශයක් ගත්තා. මේ සමහරට මේ අපිට වෙලා තියෙන දේ ගැන කිව්වද දන්නේ නැහැ. මේ දවස්වල මේ මහන්ඳ ලැබෙන සිද්ධි දිහා බලනකොට ඇත්තටම මේ වලිග කියන දිහාටද යන්නේ, එහෙමද ගියේ, ඒ නිසාද මෙහෙම ගින්නකට අහුණේ කියා නොකියා කිව්වදෝ කියා සිතුණා. ඒ ලස්සන කතාව මේ මෙය ඔළුව කියනකොට මේ දෙවතුමයි කතාව කියනකොට මතක් වුණේ ඔළුව කියන වචනේට අපේ භාෂාවේ ලොකු තැනක් නැහැ. ඔළුව විතරයි. හැබැයි ඉංග්‍රීසි භාෂාවේ head the head කියවහම ඒක විවිධ අර්ථවලට පාවිච්චි වෙනවා. ප්‍රධානිය කියන අර්ථයේ ලොක්ක නායකයා the head prefect, head master, head of the department. මෙන්න head කියනකොට එතන මේ ලොකු තැනක් තියෙනවා. ඒක සිංහලට ඒක හරවන්න බැහැ ඔළුව කියලා ගන්නගෙන. ඉතින් කවුද head වෙන්න ඕනි කියන ප්‍රශ්නේ මේ ශරීරයටත් තිබිලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ ශරීරයේ එක එක ඉන්ද්‍රිය තර්ක කරලා තියෙනවා කවුද head වෙන්න ඕනි කියලා. ඉතින් ඒක වෙනම කතාවක්. අන්තිමට ශරීරයේ පහළම කොටසක් තමයි තර්ක කරලා තියෙන්නේ Tamanට head වෙන්න ඕනි කියලා. මේ සුසුකම් පෙන්නලා මේ හරියට ඔබතුමා කිව්වේ කතාව වගේ මුළු ශරීරයෙන් පද්ධති ඔක්කොම ඇන හිටලා ඊට පස්සේ කොහොමද මේ මුදිතාව ගැන කතා කරනව අඩුයි. ඒ ඇත්තව සතර බ්‍රහ්ම විහරණ කතාවේදී මෙත්තා ගැන බොහෝම කතා කරනවා, කරුණාව ගැන ටිකක් කතා කරනවා, උපේක්ඛා ගැන සෑහෙන්න කතා කරනවා, මුදිතාව විසල යනවා. මේ ඇයි කියන කාරණය ගැනත් හිතන්න වටිනවා. එකක් තමයි මේක භාවනාවක් කියලා හිතාගන්න අමාරු තමයි. දැන් ඔබතුමා බොහොම පැහැදිලිව කීවා බ්‍රහ්ම විහරණ වලින් කා. ඒක දැන් මෛත්‍රී භාවනාව. කරුණාවත් භාවනාවක්. අපි ওই දෙක පටලවාගෙන එකට කරනවා බොහෝ විට මෙත්තා කියලා කරුණා භාවනාව තමයි වැඩිපුර කරන්නේ. උපේක්ඛාවත් භාවනාවක්, ඒක සමත භාවනාවක් විදිහටත් වැඩෙනවා. ඊළඟට බොජ්ජංග වශයෙන් විදර්ශනා භාවනාවක් විදිහටත් වැඩෙනවා. මෙතන මුදිතාවට ආවහම මේකට ක්‍රමයක්, මුදිතාව වඩන්න ක්‍රමයක් තියෙනවද? ඒක භාවනාවක් විදිහට කියනවද? මේ බොහොම දුර්ලභයි. නැහැ කියන්න බෑ. ඒ නමුත් බොහොම දුර්ලභයි. බුදුමාගේ ප්‍රශ්නේ මුදිතාව කියන්නේ කුමක්ද? මේ නම් වචනේ සරල අර්ථයට ගත්තොත් නම් ඉහවහාගේ සතුට වගේ එකක්. සාමාන්‍ය සතුටට එහාගේ සතුට. මුදිතා ඊළඟට ඒක තව තවත් මට්ටම් තියෙන්න පුළුවන්. ඒ තව වචන වලින් වැදගත්ම කාරණේ තමයි දැන් ඔය බුදුදහම දුක ගැන කතා කරන දුක 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 අසතුට දොම්නස ගැනම කතා කරන ආගමක් විදිහටනේ සාමාන්‍යයෙන් ලෝකයේ හඳුනාගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ දිහා බලන්නේ අසුභ විදිහට. නමුත් මේ සතුට ගැන ආගමක් විදිහට වැඩිම ගුණාත්මක මට්ටම් වලින් විවිධ වචන දීලා තියෙන්නේ බුදුදහමේ පමණයි. ඒක නිර්භීතවම කියන්න පුළුවන්. ඒක තරංගයකටවත් අනිත් ආගමක් හෙලා දකින්නවත් නෙමෙයි. අධ්‍යයනය කරලා බලන්න දැන්ට තියෙන ප්‍රධාන ආගම් මේ සතුට කියන වචනේ ඉහි වචනෙට විහාගීහි ගුණාත්මක වෙනස්කම් වලින් විවිධ මට්ටම් වලින් කතා කරලා තියෙන්නේ විවිධ වචන භාවිතා කරමින් බුදුදහමේ පමණයි. සම්තුට්ටි, මුදිතා, පාමොච්ච, ආනන්ද, අභිප්‍රමෝද, පරම සුඛ. දැන් මේ විදිහට මේ මට්ටම් හිතාගන්න බැරි තරම් ඉහළට සතුට ගැන කතා කරලා තියෙනවා. මේ සතුට ගැන බුදුදහම තරම් කතා කරලා නැහැ වෙන කොහේවත්. මොන මොක්කමත් දෝ හේතුවකට මේ ඒ ටික සියල්ල යට ගිහිල්ලා දුකම උඩට අරගෙන අපිරියා වෙන මට්ටමටම දුක අරගෙන තියෙනවා. දුක කියන්නේ අත්හැරින්න තියෙන දෙයක්, නැති කරන්න තියෙන දෙයක්, ඉක්මව යන්න තියෙන දෙයක්. මිස මේ ඉස්මතු කරලා අරගෙන කරේ දාගන්න තියෙන දෙයක් නෙවෙයි. හිතට අත්දකින්න තියෙන්නේ සතුට. ධාමයේ දිගටම කියන්නේ සතුට අත්දකින්න. ද වර්තමානයේ ජීවත් වීමෙන් සතුට වෙන්න. ඊළඟට තමන්ට තියෙන සම්පත් වලින් සතුට වෙන්න. ණයක් නැත්තම් කාටවත් ඒ ගැන හිතලා සතුට වෙන්න. තමන්ට තියෙන සම්පත් තමන් පරිභෝජනය කරනවා කියලා හිතලා සතුට වෙන්න. ඊළඟට තමන්ගේ තිබෙන නිර්වද්‍යතාවයන් හඳුනාගෙන ඒ ගැන සතුට වෙන්න. දැන් මේ විදිහට පටන් ගත්තාම ඊළඟට මොලේ ලද දෙයින් සතුට වීම එහෙම ඒ සතුටේ විවිධ ගැඹුරු ස්තරයන් දහම ස්පර්ශ කරනවා අපිට කියන ස්පර්ශ කරන්නේ. දැන් එහෙම ගිහින්ලා දැන් මේ හැම තැනකම තියෙන තමන් පිළිබඳ සතුට. තමන් පිළිබඳ සතුට ගැන තමයි ඔය හැම තැනකම කතා කරන්නේ. තමන්ගේ සීලය ගැන සතුට වෙන්න, ගුණ ගැන සතුට වෙන්න, කියන දේපල ගැන සතුට වෙන්න, කාටවත් අතපාන්නේ නැහැ කියලා සතුට වෙන්න, තමන්ට තියෙන මොනවද ඒ ටිකෙන් තමන් උපරිම ප්‍රයෝජන ගන්නවා කියලා සතුට වෙන්න, ඊළඟට හිතේ තරහක් නැහැ කියලා සතුට වෙන්න, නීවරණ නැහැ කියලා. දැන් මේ විදිහට මේ තමන් පිළිබඳ සතුට ගැන තමයි බොහෝම කතා කරන්නේ. දැන් මේ එකම එක තැනක් තියෙනවා මුදිතාවේදී තමන්ව අතහැරලා ලබන සතුටක්. තමන් ඉන්න පුළුවන්. නමුත් තමන් ගැන හිතලා නෙමෙයි අනිත් අය ගැන හිතලා ලබන සතුට. ඉතින් ඔබතුමා හරි ලස්සනට ඒක පැහැදිලි කරා. මේ විරුද්ධ ස්වභාවය තමයි ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාව කියවම කවුරුත් හොඳට අඳුනන දෙයක්. ඊර්ෂ්‍යාව ගැන අපි පසුව කතා කරමු. එතකොට මේ අපට අවශ්‍ය හෝ අනවශ්‍ය යමක් තව කෙනෙකුට ලැබෙනවා නම් අපට නොලැබී ඒ දේ අපිට ඕන වෙන්නත් පුළුවන්, එපා වෙන්නත් පුළුවන්. නමුත් අපට නොලැබී, තමන්ට නොලැබී තව කෙනෙකුට ලැබෙන විට, තව කෙනෙකු ඒ දේ අත්පත් කරගන්න විට අන්න සාමාන්‍ය හිතක ඇතිවෙන හැඟීම ප්‍රතික්‍රියාවට තමයි ඊර්ෂ්‍යාව කියන්නේ. මේ ඊර්ෂ්‍යාව ඕනම කෙනෙකු දිහේ ඇති වෙන්න පුළුවන්. මේට වයස් සීමාවක් නැහැ. ඊළඟට මොන කාරණයකද ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ කියලා සීමා නැහැ. ඒ ධනයටද, ලස්සනටද, නිරෝගීකමටද, දැනුගත්කම් වලටද, තනතුරු වලටද, ඉන්න පරාතටද, තියෙන හොඳ ගුණයකටද, ඕනම දෙයකට ඊර්ෂ්‍යාව ඇති වෙන්න පුළුවන්. බුද්ධත්වයේ ගැන ඊර්ෂ්‍යා කළායි හිතයිද? බුද්ධත්වයේ ගැන කවවා. ඉතින් මේ තමන්ට ඕනේ වුණත් නැතත් තමන්ට ඒ දේ නොලැබී තව කෙනෙකුට ලැබෙන විට හෝ තමන්ට ලැබුණු ප්‍රමාණයට වඩා තව කෙනෙකුට ලැබෙන විට ඇතිවෙන පුහුදු නැත්තම් සාමාන්‍ය හිතක ඇතිවෙන ප්‍රතික්‍රියාව හඳුනාගෙන, ඒක දරාගන්න බැරි කම හඳුනාගෙන, ආයාසයෙන් ඇති කරගත යුතු ගුණයක් තමයි මුදිතාව කියන්නේ. මට නැති වුණාට කමක් නැහැ. තවයට ලැබෙන්නේ ලැබුණට කමක් නෑ. දැන් මේ කාරණේ අපේ ජන සාහිත්‍යයේ තිබුණේ තියෙන දේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලස්සන පදමාලාවකට දාලා නන්දා මාලිනී මහත්මිය ගායනා කරා. මේ නෙලා ගන්න බෑ, මගේ අත දිග නෑ. අනේ ඒ තව මල් පිපියන්, කෝටි ගණන් තව මල් පිපියන්, මට ඒව කඩා ගන්න බෑ, අත දිග නෑ. අතින් නෙලන මල් පිපෙන්නේ පෙර පිනටයි මට හිතෙන්නේ. අනුන් ඇවිත් මල් කැඩුවාවේ, එමල් දකින ඇස් ලැබුණාවේ, මලේ සුවඳ මට දැනුණාවේ. ඉතින් මේක මුළු මුදිතාව පිළිබඳ කියන්න තියෙන ටික හරීම කාව්‍යාත්මකව සහ සම්පූර්ණයෙන්ම කියන හොඳම තැනක් මේ සුනිල් ආරියරත්න මහාචාර්යතුමාගේ පදමාලාව. ඒ මත නන්දමාලි මහත්මියට ගායනා කරන්නේ මුදිතාවකින්ම තමයි. සරලව කිව්වොත් තමන්ව පැත්තකට දාලා තමන් තරඟයකට යන්නේ නැතුව, තරඟ පිටියකට යන්නේ නැතුව, තරඟ පිටියෙන් ඉවත් වෙලා අනිත් පැයට ලැබෙන ජයග්‍රහණියන් දිහා බලලා නිහතමානීව අත්පුඩි ගහන්න පුළුවන්කම, සතුට වෙන්න පුළුවන්කම හා සතුට ප්‍රකාශ කරන්න පුළුවන්කම.
අනුන්ගේ ජයග්‍රහණය වලදී නිහතමානීව අත්පුඩි ගහන්න පුළුවන් නම්, සතුට වෙන්න පුළුවන් නම්, ඒක තමයි මුදිතාව. බොහොම පැහැදිලි ආරම්භයක් ඔබතුමා ලබා දුන්නා මුදිතාව යන භාවනාවක. ඒ වගේම ඒක ඉහවහගේ සතුටක්. අප බුද්ධ ධර්මයේ තුල අපි සතුට වෙන බව, මේ සතුටු වෙන ආගමක් බව, එහෙම නැත්නම් මේ සතුටු ගන්නන බව මා අඳුනගත්තේ ඔබතුමා අඳුනගත්තට පස්සේ. ඔබතුමා බොහොම ඉතාම සතුටින් ඉන්න කෙනෙක්. ඒ සතුට මං හිතන්නේ අපිටත් බෝ වෙනවා. ඒක බොහොම යහපත් දෙයක් හැටියට මා දකිනවා. ඒ වගේම තමයි මේ මා ඊළඟට අහන්න තියෙන ප්‍රශ්නයකට ඔබතුමා උත්තරයක් ලබා දුන්නා කියලා මට හිතෙනවා. ඒ වගේම හරිම ප්‍රායෝගික විදිහට මේ සරල උදාහරණ ලබා ගන්නවා ඔබතුමා මේ එදිනෙදා ජීවිතයේ දැන් ගීතයකින් ලබාගත් උදාහරණයක් එක්ක. දැන් අපේ ගුරුතුමනි මේ එතකොට මේ මුදිතාව සහ ඊර්ෂ්‍යාව කියන්නේ ඒක දෙපැත්තක්ද? ඒ කියන්නේ ඊර්ෂ්‍යාව තියෙන තැන මුදිතාව නැහැ, මුදිතාව තියෙන තැන ඊර්ෂ්‍යාව නැහැ. ඊර්ෂ්‍යාව නැති වුණොත් මුදිතාව ඇති වෙනවද?
හොඳ ප්‍රශ්නයක්. මේ දෙකම එකට නම් තියෙන්නේ නැහැ. ඊර්ෂ්‍යාවයි මුදිතාවයි එකට යන්නේ නැහැ. ඊර්ෂ්‍යාව තියෙන තැනක සතුටක් නැහැ. එතන තියෙන්නේ පිලිස්සීමක්. ඊර්ෂ්‍යාවක් ඊර්ෂ්‍යාව පුච්චනවා. ඊර්ෂ්‍යාව ඇති වුණු හිතක් පුච්චනවා, ගතක් පුච්චනවා, මහ දැවිල්ලක් ඊර්ෂ්‍යාව. තියෙන හැඟීම් අතර ඉතාම මේ මුස්පේන්තුම හැඟීම තමයි ඊර්ෂ්‍යාව. මුස්පේන්තු කියන්නේ අන්තිම කාලකන්ණිම හැඟීම ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාව නිසා මේ ලෙඩ හැදීගෙන ගැන ඔබතුමාට ඔබතුමාගේ විශ්ේ මේ ඇඟේ බොහෝ ලෙඩ විශේෂයෙන් චර්ම රෝග වගේ ඇති වෙන්න ලොකු ඉඩක් තියෙනවා ඊර්ෂ්‍යාව නිසා. මට ඒ ගැන කියන්න ලොකු අත්දැකීම් නැහැ. ඒ කියන්නේ ඒ ගැන විශේෂ දැනුමක් නැහැ. නමුත් ඒ සමහර ප්‍රායෝගික අත්දැකීම් තියෙනවා. ඊර්ෂ්‍යාවත් ඇරියහම ඒ අය සුව වෙලා තියෙනවා. ඉතින් මේ කොත්මන තරම් ප්‍රබල විස බීජයක්ද කියන එකයින් පේනවා ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාවතුමහන් ඊර්ෂ්‍යාව ස්වභාවයෙන් නෙමෙයි. පුහුදුන් හිතක්, ඒ කියන්නේ සියල්ල මට ලැබිය යුතුයි කියන එක. පුහුදුන් කියන්නේ ඒකයි, මම විතරක් හිටියොත් ඇති, මම තමයි එකම කෙනා, මම තමයි මූලය, කේන්ද්‍රයේ විශ්වයේ, දෙහෙම හිතන ගතියට තමයි ප්‍රත්‍යක්ෂණ කියන්නේ. ඉතින් එහෙම ඒ චින්තනයේ තියෙන කෙනෙකු තමයි හිතන්නේ සියල්ල මට ලැබෙන්න ඕන, ඕන දෙයක් එපා දෙයක් සියල්ල මටයි ලැබෙන්න ඕන සහ මගේ අයත් අනිත් අයට ලැබෙන්න බෑ. මේ සමාධි ඊර්ෂ්‍යාව ඇති වෙන්න පුළුවන් මේ අපිට කිසිම සම්බන්ධයක් නැති වෙනම රටක කෙනෙක් ලැබූ ජයග්‍රහණයක් ගැන හිතුවත් ඊර්ෂ්‍යාවක් ඇති කරගන්න පුළුවන්. වර්තමානයේ අතීත කතන්දර අහලා ඊර්ෂ්‍යාව ඇති කරගන්න පුළුවන්. ඒතරේ අර පුහුදුන් චින්තනයේ ප්‍රතිඵලයක්. ස්වභාවිකව ඇති වෙන දෙයක් නෙමෙයි, පුහුදුන් චින්තනයේ හේතුව නිසා ඇති වෙන ඵලයක්. ඊර්ෂ්‍යාව මේ මම විතරක් හිටියොත් ඇති, මම තමයි ඉන්න ඕනේ, එකම කෙනා මමයි, සියල්ල මට ලැබෙන්න ඕන. දැන් මුදිතාව ඊර්ෂ්‍යාව නැති වුණු පමණින් ඇති වෙන්නේ නැහැ. ඒ මුදිතාව ඇති කරගන්න වීර්යය කරන්න ඕනේ. ඒක භාවනාවක් කියන්නේ. ඒ භාවනාවක් විදිහට අපි අත්හැරලා අපි බලනවා. එතකොට පේනවා සමහර අය නිරෝගීව ඉන්නවා, සතුටින් ඉන්නවා, hina වෙනවා. දැන් අනිත් අය hina වෙන එක ඉවසන්න බැරි ප්‍රශ්නෙත් කී දෙනෙකුට තියෙනවා. අනිත් කෙනෙක් සතුටින් hina වෙනවා. ඒක දරා ගන්න බැරි කම. සමහරට ඒ සතුටේ අය ප්‍රකාශ කරන විදිහ සිද්දු කියන්න පුළුවන්, නටන්න පුළුවන්, කෑ ගහන්න පුළුවන්. ඇත්තට ඒක නීතිය මොකක් වුණත්, නීතිය අනුව එහෙම අනිත්‍යයට බාධා වෙන විදිහට කෑ ගහන්න, ගීත කියන්න, නටන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපිට ඒ තව කෙනෙක් බාධා කිරීමේ අදහසකින් තොරව මොනවා හරි විභාගයක් සමත් වෙලා, විවාහයක් වෙලා, උසස් වීමක් ලැබිලා දෙයක් හදන එහෙම සතුට වෙන්න අවස්ථාවක ඒකත් එක්ක එකතු වෙන්න පුළුවන් නම්, ඒ උත්සවයක එකතු වෙන්න බැරි වුණත් අර ඇහෙන ගීතේ ඒ අය මොනතරම් සතුටකින්ද කියන මැද්දේ සතුටට සංවේදී වෙලා ඒ සතුටට අනුගත වෙලා අනුනාදී වෙන්න පුළුවන් නම් ඒ සතුටත් එක්ක පැත්තක ඉඳලා අපිට සතුට වෙන්න පුළුවන්. ඒක වියදමක් නැතුව සතුට වෙන්න පුළුවන් ක්‍රමයක්. ඒ කියන්නේ පුණ්‍යානුමෝදනාව කියන වචනේ මේක තියෙනවා. පුණ්‍යානුමෝදනා කියන්නේ සමහර අපිට සම්බන්ධ වෙන්න බෑ ඒකට. ඒ පින්කමට. එක්ක ධනෙ නෑ, එක්ක වෙලාව නෑ, එක්ක යන්න හැකියාවක් නෑ. හැබැයි ඉතින් කවුරු හරි කිව්වොත් අනේ සාදු කියලා අපි අනුමෝදන් වෙනවානේ. එතන තියෙන්නේ මුදිතා. ඊර්ෂ්‍යා කරන්නත් පුළුවන් සාදු කියලා ඉතියට අනේ මට කරගන්න බැරි වුණානේ මම නෙහින් පින්කම් කරන්න ඕනි කියලා එහෙම ඇති කරගන්න පුළුවන්. එහෙම නැතුව හදවතින්ම සාදු කියන්න පුළුවන් නම් අවංකවම. ඒතර අනුමෝදනේ. එතනක් තියෙන්නේ මුදිතා කියන වචනේ අනුව සතුට වෙනවා. අනුමෝදනේ කියන්නේ අනුව සතුට වෙනවා කියන එක. ඒතර තව කෙනෙක් කරන සත්ක්‍රියාවක් අහලා බලලා දැකලා සතුට වීමට තමයි අනුමෝදනේ කියන්නේ. ඒ නිසා මේ අපි පින් අනුමෝදන් කරනවා අනුමෝදන් කරනවා අනුමෝදන් වෙනවා සාදු කියනවා කීකී හිටියට ඇත්තටම මේ හැම අවස්ථාවක්ම උදව් කරගන්න පුළුවන් මුදිතාව ඇති කරගන්න. ඒ ඇති කරගත යුතු දෙයක්. මිස ඉබේට ඇති වෙන්නේ
නැහැ. මුදිතාව යනු ඇති කරගත යුතු දෙයක් මිසක් ඉබේ ඇති වෙන දෙයක් නෙවෙයි. ඒ පැහැදිලි කිරීමත් එක්ක මම නැවතත් ඉරිසියාව දේශයට ඔබතුමා රැගෙන යන්න කැමතියි. මේ ඉරිසියාවේ එක එක විදිහ ප්‍රභේද තියෙනවා කියලා හිතෙනවා මට. සමහර අයගේ හිතේ දැන් ඔබතුමා කිව්ව විදිහට ඒක කායික විද්‍යාත්මක අසනීප හැදෙන්න පුළුවන්. පිළිකා ඇති වෙන්න පුළුවන්. සොරයිසිස් කියන රෝග සමී රෝග වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ බොහෝ රෝග තියෙනවා. හැබැයි මේ ඉරිසියාව බාහිරට පේන්නේ අපි ඉරිසියාව ගැන අපිත් කතා කරන හරි අකමැති වුණාට අපේ තුලත් ඉරිසියාව ඇති වෙනවා කියලා මට හිතෙනවා. සුළු වශයෙන් සමහර වෙලාවට ධර්ම විද්‍යාවට. හැබැයි මේ ඉරිසියාව එක එක ප්‍රභේද තියෙනවා කියලා මට හිතෙනවා අපේ ගුරුතුමනි.
ප්‍රභේද තියෙන්න පුළුවනි. දැන් ඒ ඉරිසියාව හොඳ පැත්තට හරව ගන්න පුළුවන් දෙයක්. ඒකේ ප්‍රභේද දෙකක් ගැන කතා කරමුකෝ අපි. එකක් තමයි ඊර්ෂ්‍යාව නිසා දැන් ඔය දේවාල පන්සල් වලින් ප්‍රසිද්ධ දේවාල තියෙනවනේ. දැන් ඔයගේ තැනකට ගිහිල්ලා නිකන් වාඩි වෙලා හිටියොත් ඔය මුකුත් නොකර නිකන් වාඩි වෙලා හිටියොත් ඒ කියන කතන්දර ඇවිල්ලා ඒ දේවාල ඉස්සරහ කරන යාතිකා යාදිනී පොල් ගෙහි මේවා අහගෙන හිටියොත් මේ Tamanta තියෙන අපල නැති වෙන්නත් එහෙම කරනවා. අපල හදි වුණියන් ග්‍රහ දෝෂ පෙර කර්ම විපාක නැති වෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලනවා. ඊට වැඩි ඉල්ලනවා තව කෙනෙක්ට හානියක් කරන්න කියලා. ඉතින් මේක මම බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. පුළුවන් නම් ගිහිල්ලා ওই දේවාලයක් ළඟ තිරයක් පිටිපස්සේ ඇඟිලා ඉන්න ටිකක් ඇඟිලා නොපෙනෙන්න අහගෙන ඉන්න. මේ ඇවිල්ලා මිනිස්සු තමන්ගේ දුක නෙමෙයි කියන්නේ. හැකියාවක් නෑ, අසනීපයක් හොඳ වෙන්නේ නෑ, විභාගයක් සමත් වෙන්නේ නෑ, විවාහයක් නෑ. මේ ප්‍රශ්න වලට වැඩි කියන්නේ තව කෙනෙක් විවාහ වුණා, තව කෙනෙක්ට ගියක් හම්බුණා, හැකියාවක් ලැබුණා. මේ කතන්දර කියලා අනේ ඒවා නැති වෙලා යනවා. ජීවන සුන්නත් දූලි වෙලා යන්න, හැදි ගෑවිලා යන්න කියන ඒවා තමයි වැඩිපුර කියන්නේ වියදම් කරලා. මේකට ලොකු වියදමක් කරන්න ඕනේ. ඉතින් මේක ඔන්න ඊර්ෂ්‍යාව එක ප්‍රභේදයක්. අනිත්‍යයේ දේවල් නැතිබංග කරන්න, නාස්ති කරන්න, විනාශ කරන්න පුළුවන් භෞතික දේ කරනවා. ඊළඟට গুপ্ত දේවලුත් කරනවා. භෞතික දේවලුත් කරනවා ඊර්ෂ්‍යාව නිසා. බොහොම දරුණු අපරාධ වෙනවා ඊර්ෂ්‍යාව මුල් වෙලා. මනුෂ්‍ය ඝාතනයෙන් පටන් ගත්තාම ඉන්නේහා බොහෝ දේ වෙන්න පුළුවන්. ද ඊර්ෂ්‍යාවේ තියෙන මේ ඊර්ෂ්‍යාව හොද පැත්තට හරව ගන්න පුළුවන් කාරණේ තමයි එහෙනම් මටත් එහෙම දියුණු වෙන්න බැරි ඇයි? අන්න ඒ පැත්තට ඊර්ෂ්‍යාව හරව ගන්න පුළුවන් නම්, එයාට පුළුවන් නම් විභාග සම්පත් වෙන්න මට. එයාට පුළුවන් නම් ගෙයක් හදන්න මට බැරි. එහෙම ඒ පැත්තට එයාට පුළුවන් නම් ව්‍යාපාරයක් පටන් ගන්න ඇයි මටත් බැරි කියලා. ඒ පැත්තට හරව ගන්න පුළුවන් නම් ඉතින් අනිත් කෙනා නැති කරලා නැති කරාට පස්සේ එයා බිමට වැටුණාම මාත් බිමේ ඉන්නේ, දැන් එයාත් බිමේ ඉන්නේ කියලා ලබන සතුට නෙමෙයි. එයා දුක තැනක ඉන්නේ මා වෙනම ක්‍රමයකින් ඉහළට නැග එන්න. හරි ඊර්ෂ්‍යාව උදව් කරගන්න පුළුවන්. දැන් මෙතනදී ඔබතුමා ඒ කිව්වහම මතක් වෙනවා මේ අතීත සිදුවීමක්. ඔය සමහර දවස්වල මේ ඒ කාලේ දැන් නම් මම දන්නේ නැහැ, ඔය නුවර නගරයේ පචගහ කියලා ගහක් තිබුණා. ඔබතුමාට මතක දන්නේ නැහැ පචගහ. මේ ඒකේ ඉතින් ඔය එක එක්කෙනා ඇවිල්ලා පැයකට ඒ ගහ බදු ගන්නවා. ඒ ගහ අයිති කෙනෙක් ඉන්නවා. අයිති කියන්නේ නගර සභාවේ ගහ වුණාට ඒක ගහ මේ මොන ක්‍රමයෙන් හරි එක්කෙනෙක් අයිති කරන් ඉන්නවා ගහ මුල. ගහ නෙමෙයි. ඉතින් මේක පැයකට පැයකට විකුණනවා. කාටද විකුණන්නේ? ඉස්සෙල්ලා නයි නට ඕන කෙනෙකුට විකුණනවා. මැජික් පෙන්නන කෙනෙකුට විකුණනවා. ඕමම විකුණනවා. මේ සමහර දවස්වල පාසල් එක කලින් මැරුණාම ඉතින් අපි ගිහිල්ලා ඔය වගේ තැනක හිටන් ඉන්නවා. දැන් ළමයි එනවට කැමති නෑ අය. මොකද අපෙන් කිසි ආදායමක් ලැබෙන්නේ නෑනේ. හැබැයි මෙතෙන්ට ආපු එක මහත්මයෙක් හිටියා. ඒ පැයකට ඒ ගහ කුලියට අරගෙන පච ගහ. එතුමා මේ එක එක දවස්ට එක එක දේවල් තමයි විකුණන්නේ. එක දවසක රන් දෙබිලි තැල් විකුණනවා ජීවන් කරා කියලා. ඊළඟ දවසේ අතබල්ලා සාස්තර කියනවා. ඊළඟ දවසේ කාඩ් පැක් එකක් අරගෙන මැජික් පෙන්නනවා. හැබැයි ඉතින් අර සෙනක ඇදගන්නේ එතුමා ලස්සනට කතා කරනවා. එතුමා කියපු කතාවක් මේ මතක් වෙන්නේ මේ පච ගහ යට. දම්බා කිස්සර පාසල් යන කාලේ එතුමා කියනවා මේ අපේ රටට මොකද වෙලා තියෙන්නේ කියලා. ඇත්ත ගණන් වල කරපු කතාවක්. එයා කියනවා මේ සුද්දෝ එක සුද්දෙකුට හිතුණලු මේ දහීතලේ මේ පයින් යන්න බෑ. ඒ නිසා මේ කකුලට මොනවාරි දාන්න ඕනේ කියලා ෂූස් හැදුවා කියලා. ඉංග්‍රීසි වචනේ තමයි එතුමා ගත්තේ සපත්තු වෙනකොට ෂූස් හැදුවා. එතකොට දෙක දාගෙන යනවා. එතන තව සුද්දෙක් මේක දිහා බලලා එයා සපත්තු වදන්නේ හිතුවේ නෑ කියලා. එයා මේක දැන් ගැළපෙනවනේ ඒකට එයා ලේස් එකක් හදුවා කියලා. එක්කෙනෙක් ෂූස් හදුවා, අනිත් එක්කෙනා ලේස් හදුවා. මේ තුමගේ වචන වලින් කියන්නේ. ඉතින් ඊළඟ එක්කෙනා බැලුවා දැන් මේක කකුලට දාගත්තාම කකුල දනවා. ඒ නිසා කකුලට මුලින් දාන්නේ මේස් හදුවා කියලා. සොක්ස් නෙමෙයි කිව්වේ මේස් හදුවා කියලා. දැන් තුන්දෙනෙක් ෂූස් ලේස් මේස්. ඉතින් හතරවෙනි කෙනා බැලුවා මේ සපත්තුව ඊරෙනවා ඒක කිලුටු නැ නිසා ඒක දිස්නි ගහන්න පොලිෂ් හැදුවා කියලා. පස්වෙනි එක්කෙනා දැන් මේ ටික ඔක්කොම දාගෙන කොහේ හරි යන්න කේස් එකක් හැදුවා කියලා. එතකොට පස් දෙනෙක් ෂූස් ලේස් මේස් පොලිෂ් කේස්. පස් දෙනෙක් දිනුනා. දැන් අපේ රටේ එතුමා කියනවා එක්කෙනෙක් ෂූස් හැදුවත් අනිත් කෙනත් හදන්නේ ෂූස්ම. දිනම් කෙනා ෂූස්. ඉතින් අන්තිමට එක්කෙනෙකුටවත් ඒ ආදායමක් නැති වෙනවා. ඒතර මේ ඊර්ෂ්‍යාව වැරදි විදිහට භාවිතා කිරීම නිසා තමනුත් නැති වෙනවා, අනිත් කෙනත් නැති වෙනවා. හැබැයි ඊර්ෂ්‍යාව හිතේ ඇති වෙනවා දැක්කහම ඕනනම් ඒක හොඳ පැත්තට හරවගෙන වෙනම ක්‍රමයක් හොයාගෙන තමන්ගේ විශ්ේ තමන් හොයාගෙන අනිත් කෙනාගේ විශ්ේ නැති කරන්නේ නැතුව තමන්ට ඉහළට එන්න පුළුවන්.
ඔබතුමාට හරි අපූර්ව අත්දැකීම් තියෙනවා. අතීතයේ ලබාගත් සමහර අත්දැකීම් පාසල් යන කාලේ ඒවත් ප්‍රයෝජනවත් වෙනවා අපේ කතාවට. දැන් තව මේ අතර අපිට ප්‍රශ්නයකුත් ලැබුණා. මේ ඊර්ෂ්‍යාව දැන් ඔබතුමාගේ පැහැදිලි කිරීමේ ඒ කිසියම් ප්‍රමාණයට පැහැදිලි කරා. ඊර්ෂ්‍යාවයි ද්වේෂයයි, ඊර්ෂ්‍යාව ඇති වෙන සමහර අවස්ථාවල ද්වේෂය මතුවෙලා ඔවුන් තවදුරටත් රෝගී වෙනවා නේද කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා අපේ කල්‍යාණ මිත්‍රේ.
ඔව්, අනිවාර්යයෙන්ම මේ ඊර්ෂ්‍යාව හඳුනාගෙන එය අත්හැරියේ නැත්නම් එතනින් නැවතුනේ නැත්නම් ඊළඟට යන්නේ පටිගයට. පටිගයට කියන්නේ ගැටීමට තමයි යන්නේ. මොකද ඊර්ෂ්‍යාවෙන් තමන්ට වේදනාවක් ඇති වෙනවනේ. තමන් පිච්චෙනවා, දැවෙනවා, නිඳ යන්නේ. ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා, නිඳ යන්නේ. ඉතින් ඊර්ෂ්‍යාව එක එක වර්ග තියෙනවා. විවාහ ජීවිතය ඇතුළේ ඇති වෙන ඊර්ෂ්‍යාවක් තියෙනවා, සම්බන්ධතාවල ඇති වෙන ඊර්ෂ්‍යාවක් තියෙනවා. මම හිතන්නේ බලයේ පිළිබඳ ඇති වෙන ඊර්ෂ්‍යාව තියෙනවා. බලයයි සම්බන්ධතාවලදී ඇති වෙන ඊර්ෂ්‍යාවයි මේ ඊර්ෂ්‍යාව දෙක තමයි මේ දරා ගන්නම අමාරු ඊර්ෂ්‍යාවන් දෙක. කොයි ඊර්ෂ්‍යාවක් දරා ගන්න අමාරුයි නම් මිනිස්සෙකුට සතුටට ඊර්ෂ්‍යාව වෙන්න පුළුවන්. මිනිස්සෙකුට දරා ගන්නම අමාරු ඊර්ෂ්‍යාවන් දෙකක් විදිහට මට පේන්නේ බලයේ පිළිබඳ ඇති වෙන ඊර්ෂ්‍යාවයි මේ සම්බන්ධතාවලදී ඇති වෙන ඊර්ෂ්‍යාවයි. ඉතින් මේවා දැනගෙන කලමනාකරණේ නියාමනය කරගත්තේ නැත්නම් ලස්සන සම්බන්ධතා සම්පූර්ණයෙන් විනාශ වෙනවා. තමන්ගේ බලයක් නැති වෙනවා. මේ ඉතින් තමන්ට රිදෙනවා ඊර්ෂ්‍යාවේදී. ඒක සැපක් නන්නේ. ඊර්ෂ්‍යාව නම් මෙලොව සැපක් නැහැ. සැපක් නැති වුණාට කමන්නේ දුකක් නැත්තම් ඒක මහා දුකක් විදියට. ඉතින් ඒ නිසා ධර්මයේ ඔය විස්තර කරන ඊර්ෂ්‍යාව සංයෝජනයක් විදියට. දස සංයෝජන වලින් එකක් විදියට ඊර්ෂ්‍යාව තියෙනවා. මේ සංසාරයට බැඳලා තියෙන දෙයක් විදියට ඊර්ෂ්‍යාව. 10 එකක් විදියට. මේ රිදුනහම දැන් Tamanට රිදුනහම හිතනවා අනිත් කෙනා තමයි රිදෙව්වේ කියලා. අර දිනපු කෙනා, සාර්ථක වුණු කෙනා, ගයක් හැදුව කෙනා, කාර් එකක් ගත්ත කෙනා, එයා තමයි මට රිදෙව්වේ. එතකොට ඒ නිසා අපි හිතන එයා වග කියන්න ඕනේ මේ වේදනාවට, මේ පිච්චීමට එයා වග කියන්න ඕනේ. දැන් එහෙම හිතනකොට තමයි තරහ එන්නේ, ද්වේෂය එන්නේ. ඉතින් අනිවාර්යෙන් ද්වේෂය එනවා ඊට පස්සේ. ඇසේ යාටත් තියෙන රිදවන්න ඕනේ. සාමාන්‍ය සත්ව චින්තනයේ ස්වභාවය තමයි තමන්ට රිදෙව්ව රිද්දවන එක. ඒ රිදවා තමයි තමන්ගේ වේදනාව තවත් කෙනෙකුගේ වේදනාවකින් යට කරගන්නේ. ඒ තමයි තිරිසන් ලෝකයේ හැටි. ඉතින් අනේ තිරිසනා මතු වෙනවා එතනදී. ඊර්ෂ්‍යාවත් එක්ක මතු වෙන්නේ තිරිසනෙක්. ඒ හොඳට අපි තේරුම් ගන්නොත් ඒක ද්වේෂයට ගිහිල්ලා එතනින් තව එහාට යන්න පුළුවන්.
හොඳයි, අපේ ඊර්ෂ්‍යාවෙන් අපේ මුදිතාවට ඇරෙන්න උත්සාහ කරමු. ඔබතුමා කව පච ගසක් ගැන අපිට පුළුවන් නම් මුදිතා ගසක් නිර්මාණය කරන්න කොහේ හරි තැනක මුදිතා වර්ධනය කරගන්න, ඒක තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් මේ වැඩසටහනේ ඔබ අසන්නාන්ගේ විශේෂයෙන්ම අපේ කල්‍යාණ මිත්‍රයන්ගෙන් ආරාධනා කරනවා, ඔබට ගැටලුවක් තියෙනවා නම් අපේ චැට් බොක්ස් එක හරහා හෝ නැත්නම් ඔබව මේ ඇවිල්ලා පෞද්ගලිකව මේ ප්‍රශ්න අහන්න පුළුවන් අපේ ගොත්තුමගෙන්. හොඳයි, දැන් අපි දැන් මුදිතාව ගැන කිසියම් ආකාරයක අවබෝධයක් ලබා ගත්තා. මා ගුරුතුමාගෙන් අහන්න කැමති මේ වැදගත් ප්‍රශ්නයක්, මේ මුදිතාව. මේ මුදිතාව වඩා ගැනීමට වඩා ගන්නෙ කොහොමද, නැත්නම් අපි තුළ මේ මුදිතා ගුණය වැඩි කරගන්නේ කොහොමද කියන වැදගත් ප්‍රශ්නය ඔබතුමාට යොමු කරනවා.
ඔව්, මේ එක ක්‍රමයක් තමයි මාතෘ පුණ්‍ය අනුමෝදනාවේදී ඒක අවංකව කරන්න පුළුවන්. ඒ ඕනම කෙනෙක් තමන් කළ හොඳ දෙයක් කවුරුත් එක්ක කියනවා නම් ඒ ලැබු ජයග්‍රහණයක් අපිට දැනගන්න ලැබුණොත් අපිට පුළුවන් මේක මේ පුණ්‍ය අනුමෝදනාවක් කරගන්න හොඳ අවස්ථාවක් කියලා හිතන්නේ. පුණ්‍ය අනුමෝදනාවක් කියලා අපි හිතන්නේ මේ පන්සලකට ගිහිල්ලා, භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා, විහාරයකට ගිහිල්ලා, බෙහෙරකට ගිහිල්ලා කරන දෙයක් තමයි පින කියලා හිතන්නේ. දෙයින්ම පින් තියෙනවා. හැබැයි සාමාන්‍ය ජීවිතේ කෙනෙක් අපි දැන් විභාගයකින් සමත් වුණා කියලා කිව්වම අනේ කොච්චර හොඳද කියලා අපිට අමංකෝ හිතන්න පුළුවන් නම් ඒ වෙලාවේ උත්සාහයෙන් හරි එතන අනුමෝදනයක් වෙනවා. ඒක මේ මොදිතාව. ඉතින් එහෙම වෙන්න නම් එකක් තමයි අනික් කෙනාගේ සතුට අපිට පේන්න ඕනේ. එයා සතුටින් ඉන්නවා. ඒක කියලා එයා සතුට වෙනවා. අපිට කියන්නේ තවත් එයා සතුටු වෙනවා. අපිවත් සතුට කරමින් එයා තව තවත් සතුට වෙන්න තමයි මේ කියන්නේ. මේ තව කෙනෙක් සතුටු වුණාම අපිට තියෙන පාඩුව මොකද්ද? මෙන්න මේ ප්‍රශ්නේ තමයි අහන්න ඕනේ. මේ ලෝකෙම මිනිස්සු සතුටුනා කියන්නේ ඉන්න ඔක්කොම කීයක් හරි ඉන්න බිලියන ගානම සතුටින් ඉන්නවා කියන්නේ. ඉතින් අපිට මොනවද නැති වෙන්නේ? අපිට මොකද්ද වෙන පාඩුව? එයින් අපේ සංසාරෙ දික් වෙනවද? අපි දුගතියකට යනවද? මේ මොනවත් වෙන්නේ නැහැ. ලෝකෙම සතුටින් ඉන්නවා නම් මොන තරම් හොඳද? කෝටි ගණන් තවමල් පිපුණාවේ. එමල් දකින ඇස් ලැබුණාවේ. මලේ සුවඳ මට දැනුණාවේ. මට එක කඩා ගන්න බැරි වුණොත් අතින් ලැබෙන මල් පිපෙන්නේ පෙර පිනටයි මට හිතෙන්නේ. සමහර අයට අත ගහන දේවල් හරියනවා. ඉතින් ඒක එකලඟ පෙර පින. පෙරපින කියලා අපි හිතන්න පුරුදු වෙලා තියෙනවනේ. එහෙම නැත්නම් ඒක දෙවියන් වහන්සේ දෙනවා. ඉතින් මොන තරම් හොඳද? ඒ සතුටත් එක්ක අපිට එකතු වෙන්න පුළුවන් නම් ඒක උත්සාහයෙන් කරන්න ඕනි දෙයක්. අපි හැමදේම කරන්නේ සතුට වෙන්න. දුක් වෙන්න හිමි. කිසිම දෙයක් කරන්නේ නැහැ දුක් වෙන්න. සියල්ල කරන්නේ සතුට වෙන්න. ඉතින් මෙතන නොමිලේම සතුටු වෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ ජයග්‍රහණය අපේ ජයග්‍රහණයක් කියලා හිතන්න පුළුවන් නම්. මනුෂ්‍ය වර්ගයාගේ ජයග්‍රහණයක්, ගමේ ජයග්‍රහණයක්, පවුලේ ජයග්‍රහණයක්, රටේ ජයග්‍රහණයක් එහෙම හිතන්න පුළුවන් නම් එතනදී අර මම පැත්තකට දාලා එකතු වෙන්න පුළුවන්. එතන මේකේ මමත්වය අඩු කරගන්නත් මේ මුදිතා වැඩි වීම උදව් වෙනවා. ආත්මార్థකාමීත්වය අඩු කරගන්න, මමත්වය අඩු කරගන්න, ඍජුවත් වක්‍රවත් මුදිතා භාවනාව බොහෝම උපකාරී වෙන දෙයක්. ඉතින් අපි මේ වචන වලින් කියනවා මමත්වය නැති කරන්න ඕනේ, ආත්මార్థකාමීත්වය නැති කරන්න ඕනේ, පරාර්ථකාමී වෙන්න ඕනේ. පරාර්ථකාමී වෙන්න තියෙන හොඳම දොරටුවක් තමයි පරාර්ථකාමීත්වයට ඇතුල් වෙන්න මුදිතාව හරහා.
පරාර්ථකාමීත්වයට ඇතුළු වෙන්න හොඳම යෝජනාවක් තමයි මේ මුදිතාව. මුදිතා භාවනාව වර්ධනය කර ගත යුතුයි. මා කැමැති ඔබතුමාගේ අවසාන කොටසේදී මුදිතා භාවනාව ගැන අපිට කිසියම් ආකාරයක අවබෝධයක් ලබා දෙන ලෙස, සහ ඒත් එක්කම තව එක කල්යාණ මිත්‍රයෙක් ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. මේ මුදිතාව ගැන ජාතක කතා නැතිද? මොකක් හරි ඉතිහාසක ජාතක කතාවක් අපි අසා නැති බවයි එතුමා ඒ කල්‍යාණ මිත්‍රය සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මුදිතාව සම්බන්ධ ජාතක කතා තියෙනවද කියලා මේ ප්‍රශ්නයක් අහනවා.
ඒ ගැන මට දැන් මතක් වෙන්නේ නැහැ. මතක් වුණොත් මම කියන්නම්. මේ නැති වෙන්න නම් බැහැ. මුදිතාව පිළිබඳ ජාතක, ඊර්ෂ්‍යාව පිළිබඳ නම් බොහෝ ජාතක කතා තියෙනවා. සේරිවාණි ජාතකයෙන් පටන් ගත්තාම බොහෝ ජාතක කතා තියෙනවා. මුදිතාව ගැන ජාතක කතා අඩු ඇති. මම මතක් කරගන්න උත්සාහ කරන්නම්. මතක් වුණොත් ඒ කතාව කියන්නම්. ඒ දැන් මේ ජාතක කතා කොහොම වෙතත් ඒ ඔබතුමා ඒ කාරණේ කියනකොට වෙන ඊට සම්බන්ධ වෙන කතාවක් මතක් වුණා. මේ බෞද්ධ නෝනත් එක්තරා මේ ආධ්‍යාත්මික පුහුණුව ලබන පිරිසක් ඉන්න ආශ්‍රමයක ඒ ගුරුතුමෙක් හිටියා, ගුරුවරේ. මේ විශාල ශිෂ්‍යයන් පිරිසක් ඒ ආශ්‍රමයේ පුහුණුව ලැබුවා. ඉතින් මේක ඇතුලේ ඔබතුමා කිව්ව විදිහට මේ ඊර්ෂ්‍යාව එන්න පටන් ගත්තා. සමහර අය දක්ෂයි, සමහර අය කීකරු වැඩි, සමහර අය ඉක්මනින් තේරෙනවා, සමහර අයට ඉක්මනින් වැටහෙන්නේ නැහැ, සමහර අය ගුරුවරයාගෙන් හැමතෑම ප්‍රශංසා ලබනවා. එතකොට මේ පිරිස අතර මේ ඊර්ෂ්‍යාව පිළිබඳ ප්‍රශ්න ආවා. ඉතින් මේක එලිපිට කතා කරන්නත් බැහැනේ. මේක ආධ්‍යාත්මික පාසලක් නේ, නිකේතනයක් නේ, ආශ්‍රමයක් නේ. හැබැයි ඉතින් මේක යටින් එකිනෙකාට ඊර්ෂ්‍යා කරන්න පටන් ගත්තා. ඒ පටන් ගත්තාම මේක මේ ගුරුවරයට දැනිලා දවසක් ගුරුවරයා කිව්වා මේ හැමෝම හෙට එනකොට අර්ථපල් ටිකක් අරන් එන්න, අල ටිකක් අරන් එන්න. හැබැයි අරන් එන්න ඕනේ ගාණක් තියෙනවා. අලගෙඩි කීයක්ද? තමන් ඊර්ෂ්‍යා කරන ප්‍රමාණයට අරන් එන්න. ඊර්ෂ්‍යා කරන කී දෙනෙක් ඉන්නවද? අපි හිතමු 5 දෙනෙකුට ඊර්ෂ්‍යා නම් අල අර්ථපල් අර පහක් අරන් එන්න. 7 දෙනෙක් ඉන්නවා නම් 7ක් අරන් එන්න. එහෙම අරන් එන්නේ එයාගේ නමක් කියලා. කාගේද? ඒ තමන් ඊර්ෂ්‍යා කරන අයගේ, ඒ අනිත් ශිෂ්‍යයන්ගේ, සහෝදරයන්ගේ, සහෝදර ශිෂ්‍යයන්ගේ නම් ලිය. එතන මේ ඇත්ත අධ්‍යාත්මිකව අවංක උත්සාහ කරන පිරිසක් නේ. ඒ නිසා මෙයට තෝරන මේක නිදහස් වෙන්න මේකට භාවනා කරන එකට, යෝග කරන එකට, වේද මතුරන පිරිසක් නේ. ඉතින් මේ අය තම තමන් ඊර්ෂ්‍යා කරන්න ගියාම මූලික පරමාර්ථ වලටත් පටහැනි කොහොම හරි හැමෝම ගෙනෑවා. මළු වල දාගෙන අර්ථපල් ගෙනෑවා. නමත් ලියාගෙනම තමන් ඊර්ෂ්‍යා කරන කෙනාගේ නම A B C D එහෙම ලියාගෙන ආවා. ඉතින් සමහර පාර්සල් පොඩි, සමහර මල් ලොකුයි. මේ ගුරුවරයා වචනයක්වත් කතා කළේ නැහැ ඒක ගැන. ඉතින් සාමාන්‍ය පන්ති ටික කරලා අභ්‍යාස කළා ගියා. මෙයා හිතුව හෙට කතා කරයි. හෙට ආවා. හෙටත් නැහැ. අනිද්දාව අනිද්දාත් නැහැ. දැන් මෙහෙම දවස් 7ක් විතර ගියා. ඉතින් හැමදාම මේ අය උදේට බලාපොරොත්තු වෙනවා. දැන් අද මේ ආක්තපල් අරගෙන මේකේ නම් අරගෙන මේක ගැන හොඳ අභ්‍යාසයක් කරවලු. එහෙම නෑ. හැබැයි 7 වෙනි දවස් වෙනකොට මේක මේවා පොඩි වෙලා, තැලිලා, කුණු වෙලා ඒ උපරිම මට්ටමට ගිහිල්ලා ගඳ ගන්න පටන් ගත්තා. අනේ එදා ගුරුතුමාව මොකද්ද ඔය එන ගඳ? කොහොම මේ ඔබතුමා අපිට තවත් 7කට කලින් ගේන්න කියපුවා අර්ථපල් කුණු වෙලා ඒ ගඳ තමයි එන්නේ. ඔබතුමාට ඒක මතක නැතුව ඇති. ඔබතුමා කිව්ව නෑ මට මතකයි. දැන් පේනවනේ මේ එළියේ තියෙන අර්ථපල් ටිකක් දවස් 7ක් තියාගත්තාම කුණු වෙලා ඉවසන්න බැරි ගඳක් එනවා කියලා. ඊරිසියාව හිත ඇතුලේ දවස් හතක් තියාගෙන හිටියොත් මොන තරම් ගඳක් එයිද, දුර්ගන්ධයක් එයිද, අපිරිසිදු වෙයිද? අනේ ඒක කියලා දෙන්නයි මේ මං ගේන්නේ කිව්වේ. නිසා මේ ඊරිස් දැන් ඔය ටික විසික් කරන්න බලාගෙන ඉන්නේ කොයි වෙලේද? ඊට ඉක්මනින් හිතේ ඇතුලේ ඊරිසියාව විසික් කරලා දාන්න බලන්න. ඒක තියාගෙන ඒකට පෝර දදා ඉඳ හදන්න එපා. කුණු වෙනවා, හිතම කුණු වෙන්න පටන් ගන්නවා කියලා.
හොඳයි, මේ මොහොතේ තවත් අපි චැට් බොක්ස් එක හරහා අපේ සාකච්ඡාවට සම්බන්ධ ප්‍රශ්න දෙකක් යොමු වෙලා තියෙනවා. මේ එක ප්‍රශ්නයක් අහනවා මෙහෙම, මේ දානය දීම නිසා අපේ සිතට දැනෙන සතුට ඒකත් මුදිතාවම නේද?
ඒක මුදිතාවට හරවගන්න පුළුවනි, හරවගන්නත් ඕනේ දෙයක්. ඉතින් හැබැයි අපි ඒ විදිහට දානෙ දෙන්න ඕනේ මේ අනිත් කෙනෙකුට යහපතක් වෙන, ප්‍රයෝජනයක් වෙන, අර්ථයක් වෙන, තව කෙනෙකුගේ ජීවිතයට පහසුවක් සලසන, දියුණුවට ඉවහල් වෙන දේවල් නම් දෙන්නේ. එතකොට මොදිතාව ඇති කරගන්න පුළුවන්. ඉතින් එහෙම නැතුව මේ පුදු මේ දෙන්නන් වාලි දීම, නැත්තම් තියෙන බව පෙන්වන්න දීම, අනිත් කෙනාට කරදරයක් වෙන විදිහට ගොඩ ගැසීම තුලින් නම් මොදිතාවක් එන්න විදියක් නැහැ. මොකද ඒක අනිත් කෙනාට ඉරිහරයන්නේ නැත අවශ්‍ය නැහැ. ඒ නිසා දානයක් දෙනකොට ඉතා වැදගත්ම දේ තමයි අවශ්‍යතාවය මුල් කරගෙන දානයක් දෙන්න. ඒත් එහෙම දුන්නාම ඔන්න පුළුවන් ආයයකින් ලබන සතුටක් තියෙනවා. දැන් අපි තුම ආහාරයක් කියේ. ආහාරයේදී ලැබෙන දේවල් ටිකක් තියෙනවා කෙනෙකුගේ ජීවිතේට. ආහාර නොලැබුණොත් එහෙම වෙන්නේ උපරිම ප්‍රතිඵලය තමයි මරණය. ආහාර නැති වුණොත්. ඉතින් ඒ කියන්නේ ආයුෂ අඩු වෙනවා. ආහාර නැති වුණොත් ඊළාට කන්න නැති වෙලා හිටියොත්, පෝෂ්‍යදායී ආහාර නැති වුණොත් කෙනෙක් දිහා බැලුවාම කියන්න පුළුවන් නේද හැරිලා දුර්වර්ණ වෙලා. මදන ඔබතුමාලට දෙනකොටම ඔබතුමාට කියන්න පුළුවන් විටමින් අඩු වෙලා, මේ කන්ති ලවණ අඩු වෙලා, ප්‍රෝටීන් අඩු වෙලා, මේද අඩු වෙලා කියලා ඔබතුමා සමහර නිර්දේශ කරන්නත් පුළුවන් මේවා මේවා කන්න කියලා. ඒ නිකන් බැලුවාම වෙන වෛද්‍ය පරීක්ෂණ ගැඹුරට කරලා නෙමෙයි. ඊළඟට ආහාර අහිමි වීම නිසා කෙනෙක් දුකටපත් වෙනවා. කායික, මානසික කොහොම ඉවසන් ඉන්න පුළුවන් වුණත් ආමාශයේදී එහෙම වැඩි කල් ඉවසන් ඉන්න බෑ ආහාර නැතුව. ඉතින් මේ ආමාශය හිතෙන්න පිච්චෙන්න පටන් ගන්නවා. කය වේදනාවටපත් වෙනවා. ඉතින් කය අනුව යන හිතක් තියෙන කෙනෙක් නම් හිතින් දුක් විඳිනවා. ඊළඟට කෙනෙක්ගේ කායික ශක්තිය නිසා දුබල වෙනවා. කියන්නේ කරන්න පුළුවන් වැඩ කරගන්න බැරි වෙනවා. ඇවිදින්නත් බැරි වෙනවා. ඉතින් ඒ කායික ශක්තිය කරන්නේ මේ මොලේ දුර්වල වෙනවා. හිතන්න පුළුවන් හැකියාව, මතකය, තර්ක කරන්න පුළුවන්, ගණිතයේ මේවා පිළිබඳ තියෙන හැකියාවත් අඩු වෙලා යනවා. බුද්ධිය අඩු වෙනවා ආහාර අඩු වීම නිසා. එතකොට අපි කෙනෙකුට කන්න ටිකක් දෙනකොට අපි දෙන්නේ පාන පරිප්පු විතරන්නේ නෙමෙයි. අපි දෙනා මේ ටික දෙන්නේ බතු පොල් සම්බෝලේ මොනවා හරි නෑ. අපි යාට ආයුෂ දෙනවා, වර්ණයේ දෙනවා, ලස්සන දෙනවා, සැප දෙනවා, බලය දෙනවා, ප්‍රඥාව දෙනවා. එතකොට මේවා තමයි අපි දෙන්නේ. එතන මේ ගැන හිතන්න පුළුවන් නම් මේ දානේ කියලා අපි තමා ආහාර දෙන්නේ, බෙහෙත් දෙන්නේ කියලා. එතකොට අපි මේ දෙන්නේ කෙනෙකුට ආයු වන්න, සැප බල පඤ්ඤා. ඒ නිසා ඉතින් අපිට ඒ ගැන හිතලා සතුට වෙන්න පුළුවන් නම් දානේ විපාක විදිහට දෙන කෙනාට ලැබෙන්නේ ඔය පහ තමයි. ධර්මයේ කියන්නේ ඒ දානේ විපාක විදිහට ලැබෙනවා ආයු වන්න, සැප බල පඤ්ඤා.
අවශ්‍යතාවය මුල් කරගෙන දෙන දානයක් නිසා අපිට ලැබෙනවා ආයුර්ණ දානෙ ලබන්නටත් ලැබෙනවා ආයුර්ණ සැප බල ප්‍රඥා. ඒ වගේම අපිටත් ඒ ලැබෙනවා. ඒක තමයි මුදිතාව නැතුව ලොකු කම්පෙන්නේව සඳහා, අනිත්‍යයේ ඊර්ෂ්‍යාවට ලක්වීම සඳහා දෙන දානයකින් මම හිතන්නේ ලොකු ප්‍රයෝජනයක් නැහැ කියලා තමයි උතුමා පැහැදිලි කරේ. අපේ ප්‍රඥාවත් මේ වැඩෙමින් පවතින බව මට තේරෙනවා. මේ අවබෝධ කරගැනීමේ හැකියාව අපිටත් ලැබෙන බවක් මට දැනෙනවා. හොඳයි, තව ප්‍රශ්නයක් අපිට යොමු වෙලා තියෙනවා. මේ ප්‍රශ්නය අහනවා මේම, Dear sir, I have listened to number of law of attraction, gratitude and appreciation programs. Does this theory also talk about mudita? Yes, sir. I have listened to number of law of attraction, gratitude and appreciation programs. Does this theory also talk about mudita?
ඇත්තටම මම මේ ඒ ඔය ඔය නම අහලා තිබුණාට ඒ ප්‍රෝග්‍රෑම්ස් වල මොනවද ඒවලේ ඩීටේල්ස් වලට ගිහිල්ලා මේ දන්නේ නැහැ මොනවද උගන්වනවද මොනවද කියලා දෙනවද මොනවද පුහුණු කරනවද කියලා මේ ආකර්ෂණ නීතිය. ආකර්ෂණ නීතිය හා මේ කෘතඥතාවය පිළිබඳ වැඩමුළු ගැන තමයි මම හිතන්නේ එතන මතක කරලා තියෙන්නේ. ඉතින් එතනදී අනිවාර්යයෙන්ම නම් මේ මුදිතාව එන්නම ඕනේ අන්ත එකට. හැබැයි එතන මේ සාමාන්‍ය මා දන්න විදිහට මේක මේ පුද්ගලයන් අයින් කරලා විශ්වයට සම්බන්ධ දෙයක් විදිහට තමයි ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් ආකර්ෂණ නීතිය කතා කරන්නේ. මේ විශ්වය අපි ගෞරව කරනවා, සබදාහමට කෘතඥ වෙනවා, සබදාහම් වෙනුවෙන් කරන්න තියෙන ටික් කරනවා, විශ්ව වෙනුවෙන් කරන. ඒතර විශ්වය අපිට බලා ගන්නවා, ඒවට ඒ මේවට ආකර්ෂණය වෙනවා, හොඳ දෙයට හොඳ දේ ආකර්ෂණය වෙලා එනවා, අපේ අයහපත් දේ විකර්ෂණය වෙනවා. ඒ වගේ සාමාන්‍යික. හැබැයි ඒක හරියටම කියන්න දන්නේ නැහැ ඒ පාඨමාලාවල මොනවා කරනවද කියා. කොහොම හරි මුදිතාව තියෙන්න ඕනේ. එහෙම නැතුව කෘතඥතාවයක් ඇති කරගන්න බැහැ. කෘතඥතාවයේ උඩ ක්‍රියාවක් කරන්න බැහැ මුදිතාව නැත්නම්. ඒ නිසා මේ මට කියන්න තියෙන මේ වගේ සරල උත්තරයක් මුදිතාව තියෙයි කියලා විශ්වාස කරනවා, නැත්නම් මුදිතාව ඇතුළත් කර ගනී කියලා විශ්වාස කරනවා.
හොඳයි, ඒත් සමග අපි තවදුරටත් මුදිතාව ගැන සාකච්ඡාව ඉදිරියට ආරම්භ කරනවා. නැවතත් අපේ කල්‍යාණ මිත්‍රෙන්ට මම ආරාධනා කරනවා, ඔබට ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම්, ඔබේ විචිකිච්ඡාවක් තියෙනවා නම් මේ අපිට යොමු කරන්න කියලා මේ චැට් බොක්ස් එක හරහා. තව ප්‍රශ්නයක් අපේ කල්‍යාණ මිත්‍රෙක් අහලා තියෙනවා ගුරුතුමනි. මේ ගුරුතුමනි, ඊර්ෂ්‍යාවක් ඇති වූ අවස්ථාවක ඒ මුදිතාවට පරිවර්තනය කරගත හැකි ආකාරය පැහැදිලි කර දෙන්න කියලා. ඊර්ෂ්‍යාවක් ඇති වූ අවස්ථාවක ඒ අඳුනා ගන්න මොන වෙයි මං හිතන්නේ. ඊට පස්සේ කොහොමද මේක මුදිතාවට පරිවර්තනය කරගන්නේ කියන එක පැහැදිලි කරන්න කියලා තමයි අපි කල්‍යාණ මිත්‍රය ඉදිරිපත් කරලා තියෙන්නේ.
ඔව්, මේ දැන් මේක අනිත් කෙනා දැන් තව කෙනෙකු ගැන ඊර්ෂ්‍යාවක් එන්නේ. එතකොට මේ එයා මේකට කිසිම සම්බන්ධයක් නැහැ කියන එක මුලින්ම හඳුනා ගන්න ඕනේ. මේ මට රිදවන්න, මාව දුකටපත් කරන්න නෙවෙයි අනිත් කෙනා ජයග්‍රහණ ලබලා තියෙන්නේ. එහෙම ලැබුවත් එහෙම හිතන්නේ කියොත් තමයි ওই ප්‍රශ්නේ එන්නේ. ඉතින් මේ අනිත් කෙනාව සම්පූර්ණයෙන් අයින් කරන්න පුළුවන් වෙන්න ඕන ඒ චිත්‍රයේ. මේ මෙතන තියෙන වේදනාව මගේ මම හිතන විදිහ නිසා සියල්ල මට ලැබෙන්න ඕනේ, මගේ අයිටම ලැබෙන්න ඕනේ. ලැබිය යුතු යමක් වේ නම් මටම ලැබෙන්න ඕනේ කියන එක. දැන් යමක් වේ නම් යම් සුදුස්සාටම ලැබිය යුතු කියලා උණුවටේ කාණාට්‍ය ඔය සුදු ජයසේන මහත්මයා කියනවා. ලොරි සුදුසා මම කියලා තමයි මේ අපි දාන්නේ. සුදුසාටම ලැබිය යුතු කියන්නේ මට ලැබෙන්න ඕනේ කියන එක. ඉතින් අපි දන්නේ නැහැ සුදුසා තෝරන්නේ කවුද කියලා. මේක කර්මයේ සුදුසා තෝරනවා වෙන්න පුළුවන්. සබදාහම සුදුසාව තෝරනවා වෙන්න පුළුවන්. වෙන කවුරු හරි තෝරනවා වෙන්න පුළුවන්. මේක අපිට ජීදී ලැබෙන්න සුදුසු කාලය නොවෙන්නත් පුළුවන්. බොහෝ හේතු තියෙනවා. සමහර දේ අපිට ලැබුණොත් යහපතට වඩා අයහපතක් වෙන්නත් පුළුවන් අවස්ථා තියෙනවා. ඒ නොලැබීම නිසා, යම් යම් දේවල් නොලැබීම නිසා වෙන්න තිබිච්ච අනතුරු වලින් බේරුන අවස්ථා තියෙනවා. යමක් ලැබුණා නම් ඒකෙන් ලොකු අනතුරක් වෙන්න තිබුණා. ඒ නොලැබීම නිසා ඊර්ෂ්‍යා කරලා දුක් වුණා. නමුත් පස්සේ තේරෙනවා අනේ මට ලැබුණ නැති එක මොන තරම් අදද කියලා. කොහොම හරි මේ අනිත් කෙනා නෙමෙයි මේ වේදනාව දෙන්නේ කියන එක අපි මුලින්ම තේරුම් ගන්න. ඒක සම්මාදිට්ඨිය. මේ සම්මාදිට්ඨිය ඇති කරගන්න ඕනේ. මේ දුකට හේතුව, වේදනාවට හේතුව වෙන කිසි කෙනෙකු නෙමෙයි. මා හිතන විදිය, කල්පනා කරන විදිය. ඉතින් ඒ ඉතින් තාවට පස්සේ එනයි ඉතින් මේ දුකෙන් නිදහස් වෙන්න, මේ වීර්ෂ්‍යාව නිසා ඇති වෙන වේදනාවෙන් නිදහස් වෙන්න නම් අනිත් කෙනාව පාගල ගන්න මේ කල යුත්තේ මම ඊර්ෂ්‍යාවත් ඇහැරියොත්, ඊර්ෂ්‍යාවත් ඇහැරියොත් මට මේ මේ දුකින් නිදහස් වෙන්න පුළුවන්, හොඳට නිදා ගන්න පුළුවන්, හොඳට කන්න බොන්න පුළුවන්, ලෙඩ සනීප කරගන්න පුළුවන්. ඒතර මේ හේතුව ඊර්ෂ්‍යාව කියලා දකින්න ඕනේ. මුදිතාවට එන්න කලින් ඊර්ෂ්‍යාව තියාගෙන ඒ කුඩින් මුදිතාව ඇති කරගන්න බෑ. ඊර්ෂ්‍යාව ඉතින් අපේ හැටි අපි ප්‍රත්‍යඥන්නේ කියලා එහෙම ඊර්ෂ්‍යාවට හැමවලු ගහගන්න බෑ. මේක අවිද්‍යාව මිත්‍යා දිට්ඨිය නිසා ඇති වෙන දෙයක් කියන එක දැකලා සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕනේ. ඒ ඇති කර ගැනීම ප්‍රතිඵලයක් විදිහට අපිට ඊර්ෂ්‍යාව ගලවලා ගන්න පුළුවන්. අපිදී මුදිතාවට එන විදිහට හිතන්න සිතිවිලි සම්මා සංකල්ප ඇති කරගන්න පුළුවනි. දැන් ওই මෛත්‍රී භාවනාවේ සම්ප්‍රදායික මෛත්‍රී භාවනාවක් තියෙනවා. ඊටාම ඒක ත්‍රිපිටකයෙන් එන ධර්මයක් නෙමෙයි. නමුත් අපේ රටේ පුරාණ ආරණ්‍යවල සජ්ජහනා කළ මෛත්‍රී භාවනාවක්. ඔය අහං අවීරෝ හෝමි අභ්‍යාපච්චෝ හෝමි, වෛර නැත්තිකු වෙම්මා, ව්‍යාපාද නැත්තිකු වෙම්මා. දැන් එහෙම ඉතින් පටන් ගන්න ඊළඟට අනිත් ඇයට ගෙනියනවා තමන්ගෙන් පටන් ගන්න. එහෙම ගිහිල්ලා එක තැනක ඒක ඒක මෛත්‍රිය කිව්වට එතන සතර ප්‍රඥ විහරණම තියෙනවා. එක තැනක කියනවා යතහා ලබ්ධ සම්පත්ති මා විගච්ඡන්. කාට හරි කිසියම් සම්පත් සැපක් ලැබිලා තියෙනවා නම් ඒ සැපේ සම්පත් වලින් ඒ අය නොපිරිහෙත්වා. මේක උදේ හවසින් හිතන්න කියලා. කිසියම් කෙනෙකුට මොනම හරි සම්පතක් ලැබිලා තියෙනවාද, යතහා ලබ්ධ සම්පත්ති කිසියම් සම්පතක් සැපක් ධනය අනතුරක් කාට හරි ලැබිලා තියෙනවා නම් ඒ සැප සම්පත් වලින් ඒ අය පහලට නොවැටේවා කියන එක භාවනාවක් විදියට උදේ හවස මෙනෙහි කරන්න හිතන්න. ඉතින් ඒක හරිය වටිනවා. ඉතින් අපිට ඕක අමාරු වෙන්නේ ඒක තනත් තමයි අපි කරා මේ අය අසාධාරණ විදියට තමයි මේ දියුණු වෙලා තියෙන්නේ. අසාධාරණ නිසා එහෙම බෑ. අසාධාරණ විදියට දියුණු වුණා නම් බෑ. ඒ නිසා ඒ අය වැටෙන්නම ඕනේ. ඒ වැටුනොත් තමයි අපිට සාධාරණේ වෙන්නේ කියලා. ඉතින් අසාධාරණෙන් නම් කෙනෙක් දියුණු වුණේ අපි ඒකට අත ගහන්න ඕනේ. කර්මයේ ඒ මේ විනිශ්චය දීලා ඒ ප්‍රශ්නේ විසඳයි. කර්මයේ කරන විනිශ්චයට අපි මැදිහත් වෙලා අපි අලුතෙන් කර්ම කරගන්න ඕනේ නැහැ. ඒකත් ඔය මෛත්‍රී සත්‍යයනේ තියෙන කම්මස්සකෝ. මේ ඒ අය තම තමන් කරගන්න කර්මයේ විපාක විඳින. ඒකට අපි අත ගහන්න ඕනේ නැහැ. ඒ අය තම තමන් කරගන්න කර්මෙහි විපාකවලට යටත්. ඒ නිසා ඒක තේරුම් අරගෙන යථා ලබ්ධ සම්පත්ති මාමික චන්දු කවුරු හරි කිසියම් සැපක් විඳිනවද ඒ සැපින් අනේ ඒ අය නොපිරිහෙත්වා.
නැවත වතාවක් ගුරුතුමනි, මම ඊළඟට අහන්න යන ප්‍රශ්නක ඔබතුමා කිසියම් ආකාරයකට උත්තරයක් දුන්නා කියලා දැන. හැබැයි මම හිතනවා අපේ කල්යාණ මිත්‍රයා යොමු කළ තියෙන ප්‍රශ්නය නැවතත් යොමු කරන්න. මේ තම මිමි වලට අනුව ගුණයාපත් නොවන පුද්ගලයා දේශපාලඥයන් සැපවත් ජීවිත ගත කරන දැකීම බොහෝ අයට ඇති කරන්නේ නොපහන් හැඟීමකි. මේවන් අවස්ථාවල මුදිතාව ඇති කරගන්න ආකාරය පැහැදිලි කර දෙන මැනවි. සෑහෙන අමාරු වැඩක්
නෑ. ඒක කිසි අමාරුවක් නැති දෙයක්. මේ හරිම ලේසි දෙයක් එතන නම් තියෙන්නේ. ඒ ලේසි දේ නොකර සිටීමේ ප්‍රතිඵලය තමයි අපි හැමෝම ඉඳින්නේ. මේ එකක් තමයි අපි හිතනවා මේ අපි කැමති අය සැපවින්දට කමක් නෑ. අපි කැමති දේශපාලඥයන් සැපවින්දට කමක් නෑ. අපි අකමැති දේශපාලඥයන් සැපවිඳීම තමයි අපිට ඉවසන්න බැරි, දරා ගන්න බැරි. මේ සියලුම දේශපාලඥයන් සැප විඳීම වැරදි කියලා හිතන්නේ බොහොම ටික දෙනයි. ඒක බොහොම ටික දෙනයි. ඉතින් තමන් කැමැති, තමන් මනාප දුන්නු, ඡන්දෙ දුන්නු, වැඩ කරපු, දිනුවොත් හොඳයි කියලා යටිහිතින් හරි ප්‍රාර්ථනා කළ එහෙම අය සැප විඳිනවා නම් ඒක අපි සාධාරණීකරණය කරනවා. මොනම හරි හේතුවක් ගෙනල්ලා ඒ අය පාරම්පරිකව ධනවත් හරි එහෙම නැත්නම් ධනවත් යාළුවන් ඉන්න මොනවා හරි කියලා ඒක සාධාරණීකරණය. හැබැයි අපි අකමැති පැත්තේ අය තමයි එහෙම විඳිනකොට ඔබ ලොකු ප්‍රශ්නයක් කරගන්නේ. ඔබ එහෙම කීකියා සතුටු වෙනවා. යා සාමාන්‍ය විදියට සැප විඳිනවා කියලා කීමෙන්ම සතුටු වෙනවා. එහෙම කියන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒකෙන සතුටු වෙනවා. එහෙම කියන්න අවස්ථාවක් නැත්නම් ඒක හිතට අසහනයක්. කියන්නේ අපි අකමැති කෙනෙක්ගේ වරදක් අපිට මතු කරලා ගන්න බැරි තැනකදී අපි සාමාන්‍යයෙන් දුක් වෙනවා. ඒක කොහොම හරි ඒ දුක නැති කරගන්න එක්ක කොහෙන් හරි තියෙන වරදක් හොයාගන්නවා. එහෙම නැත්නම් නැති වරදක් ආරෝපණය කරනවා. මේක අදීය වෙච්ච දෙයක් නෙමේ. දේශ පාලනය කරන අය මේ හිතාම පහළ තැනකින් ඇවිල්ලා බොහොම මේ ඉහළම ධන කුවේරයන් බවට පත් වීම. ඉතින් පෞද්ගලික අවුරුදු 30ක 20ක 30කවත් අඩුම ගන්න 30ක විතරවත් ඉතිහාසයක් තියෙන කතන්දරයක්. හැබැයි ඒක අපි නිහඬව හිටියන්නේ. නිහඬව ඉඳලා ඊළඟ අවුරුදු 5 වුණාම තවත් පිරිසක් ධනවත් වෙන්න උදව් කරා, ඡන්දය දීලා. ඉතින් එහෙම ආවා ඉතින්. දැන් මේකට අපි වග කියන්න ඕනේ. එහෙනම් ඊර්ෂ්‍යා කිරීම නෙමෙයි කරන්න තියෙන්නේ. මේකට අපි වග කියන්න ඕනේ කියන කාරණේ තේරුම් අරගෙන ඒ වගකීමේ කොටසක් අපේ ඔළුවට ගන්න ඕනේ. මේ කවුරු හරි අසාධාරණ විදිහට සැප විඳිනවා නම් ඒකට අපි මොනතරම් නිහඬව හිටියද, නිහඬව උදව් වුණාද, සක්‍රිය උදව් වුණාද.
හොඳයි, අපි බොහෝ දෙනෙක්ගේ හිතේ ඇති වෙන ප්‍රශ්නයකට ඔබතුමා ඒ ආකාරයට උත්තර දුන්නා. ඒ අතර මේ chat box එකෙන් ආපු තව ප්‍රශ්නයක් මම ඊළඟට අහන්න ඉතින් ඊට ප්‍රශ්නෙට සමාන ප්‍රශ්නයක් නිසා ඒක මම ඒ ප්‍රශ්නේ ඒ ආකාරයෙන්ම ඔබතුමාට යොමු කරනවා. මේ my heartfelt gratitude to Mr. Upulgamage, Dr. Herath and the team at Nilamba. This is a great eye opener and learn so much from this. Happiness is contagious. They say, can mudithawa be the same? On the same note, I would like to share this as well. Country where I live, majority of people practice mudita. However, they do not follow Buddhism or any Eastern religion. It comes to them naturally. Thank you once again. So, the question is, mudita also be contagious. Ekat bovene kak vinoane edhe kiyane ke. Tamai tuma yamu karane. Visheshe me tuma sansandane ka nama hitane ASEAN country, ASEAN ratwal sa. Buddha agama ප්‍රචලිත නොවන ඒ බටහිර රටවල් සමග.
බොහොම හොඳ ප්‍රශ්නයක් මේ. දැන් මේ බටහිර රටවල සහ පෙරදිග රටවල්, පෙරදිග විතරක් නෙමෙයි මේ, කියන්නේ පෙරදිග කියන්නේ ආසියානු බොහෝ රටවල්, ඊළඟට අප්‍රිකානු රටවල් ගත්තාම මේ වගේ සමාන සංස්කෘතික ලක්ෂණ තියෙනවා ආසියාව සහ අප්‍රිකාව. ඊළඟට බටහිර කියන්නේ මේ බටීර කියලා කියන්නේ භෞතික වශයෙන් බටීරම නෙමෙයි, භෞතික වශයෙන් බටීර කියන්නේ බැරි රටවල තියෙනවා. ඕස්ට්‍රේලියා, නවසීලන්තය, දකුණු අප්‍රිකාව. දැන් මේවා භෞතික වශයෙන් බටීර නැහැ. නමුත් බටීර චින්තනයේ තියෙන රටවල්. එතන මේ ඒ වගේ තියෙන සංස්කෘතිය වෙනස්. පෙරදිග සහ අප්‍රිකාන සංස්කෘතිය වෙනස්. දැන් අපේ සංස්කෘතිය මේ සාමූහික සංස්කෘතියක්. සාමූහික සංස්කෘතිය අපි පවුලක් විදියට ඉන්නවා. හතර වර්ගයක් ගැන කතා කරනවා. හතර පේරුවක් ගැන කතා කරනවා. ගමට නින්දාවක් වෙයි කියනවා යමක් කළාම. රටට නින්දාවක් වෙයි. අපේ හතර වර්ගයටම නින්දාවක් වෙයි. කාටවත් මුණ දෙන්න බැරි වෙයි. දැන් මේ වගේ ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවා. මේක තමයි සාමූහික සංස්කෘතියක ලක්ෂණය. අපිට තියෙන සාමූහික ලක්ෂණ සංස්කෘතිය. ඒ නිසා අපි යමක් කරනකොට ඒක සමාජය තීරණය කරන කොහොමද කරන්න ඕනේ කියලා, විවාහ මංගලයක් කොහොමද කරන්න ඕනේ, අවමංගල උත්සවයක් කොහොමද කරන්න ඕනේ. අපිට හිතෙන විදිහට කරන්න බෑ. සංස්කෘතික බලපෑම් බොහොම වැඩි. ඉතින් මල ගෙදරකටත් යන්නේ අපේ මල ගෙදරට එයි කියලා හිතලා එහෙමගේ තියෙනවා. එහෙම නැත්නම් එන්නේ නැති වෙයි. දැන් බටහිර තියෙන්නේ පුද්ගලයා මුල් කරගත්ත සංස්කෘතියක්. සමාජය කියන්නේ සමූහයක් නෙමෙයි, තනි ඉන්ඩිවිජුවල් සොසයිටි එකක් තියෙනවා. එතකොට මේ දෙක හිතන විදිහ වෙනස්. සම්පූර්ණයෙන් වෙනස්. ඉතින් මේකේ හොඳ පැතිත් තියෙනවා, නරක පැතිත් තියෙනවා. අපේ සංස්කෘතියේ තියෙන හොඳ පැත්තක් තමයි තනි වෙන්න ඉඩක් දෙන්නේ නැහැ. අපේ සංස්කෘතිය ඇතුළේ මිනිස්සුන්ට තනියම ඉන්න ඉඩක් දෙන්නේ නැහැ. තනියම බස්සේ කොහේ කෝච්චියක පැත්තක වාඩිලා හිටියත් කවුරු හරි කතා කරනවා, මොනව හරි කියනවා උත්තර නොදුන්නත් තනියම හරි කියවුතු යනවා. ඉතින් බටහිර නම් එහෙම දකින්ද නැහැ. එහෙමනම් කතා කරන්නේ නැහැ. ඒ අවසරයක් අරගෙන තමයි කෙනෙක් කතා කරන්නේ. එහෙමත් නැහැ කතා කරන්නේ. ඒක තනි වෙච්ච සංස්කෘතියක් ඉහි තියෙන. ඒක හුදකලාව හරියට පීඩා දෙන සංස්කෘතියක් තමයි බටහිර තියෙන්නේ. දැන් මෙහි වැඩි වෙලා තියෙන සංස්කෘතියක්. මේක දැන් ටික ටික අඩුවේ වියනවා. කොහොම හරි එතකොට මේ සංස්කෘතික ලක්ෂණ බලපානවා අපේ චර්යාවට. ඒ නිසා මේ උදව් කරන්නත් අපිට ඕනේ තරම් අය ඉන්නවා. අපි ඉහිලා උදව් කරනවා. ඒ වගේම තමයි ඊටි අනිත් ප්‍රතිඵල ඊර්ෂ්‍යාවත් එනවා ඒ නිසා. මේ ළඟින් ඉන්න නිසා ඊර්ෂ්‍යාව එනවා. ඊළඟට මෙහි තියෙන සම්පත් සීමිතයි. එක්කෙනෙක් වැඩි සම්පත් ටිකක් ගත්තොත් අනිත් අයට අඩු වෙලා යන්නත් ඉඩ තියෙනවා. දැන් බටහිර මේ එහෙම සාමූහික බව අඩුයිනේ. ඒ නිසා ඉතින් තමන් තමන්ගේ වැඩ ටික කරගත්ත අනිත් අයට බාධාවත් කරන්නේ නැත්නම් කාගෙන්වත් ප්‍රශ්නයක් නැහැ. ඔයලා බලන්නේ නැහැ ඒක. ඊළඟට සම්පත් තියෙන අවස්ථා බටහිර මෙහිට වැඩි තියෙනවා සංවර්ධිත නිසා. නිසා කෙනෙක් දිනුනා පොසත් වුණා කියන එකෙන් ඒකින් අනිත් අයට ඒකින් පාඩුවක් වෙන්නේ නැහැ. ඒතර මේ කාරණයක් බලපානවා ඔය ඊර්ෂ්‍යාව සහ මුදිතාව දෙකටම. කොහොම හරි මේක ආගමක් නෙවෙයි. මුදිතාව කියන්නේ ඊර්ෂ්‍යාව කියන්නේ ආගමක් නෙවෙයි. ඒ නිසා මුදිතාවත් ආගමක් නෙවෙයි. මේ ආගමක් විදියට කරපින්නාගත්ත සංස්කෘතියකට වැඩිය මේවා මනුෂ්‍යත්වයේ විදිහට උපතින්ම පාරම්පරිකව ආපු දේවල් විදිහට පුහුණු කරන අය ජීවිතයට ඇතුළත් කරගත්තයි ලස්සනට ජීවත් වෙනවා. මේ සම්මා වාචා ගත්තත් සමහර බටිය රටක පාරට බැලලා හැන්දෑවේ ගෙදර ඉන්න පුළුවන් හිත නරක කරගන්න තු කාගෙන්වත් මිච්ඡා වාචාවක් අහන්න නෑ. ඉතින් මෙහෙම හරි අමාරුයි. ඉතින් උනට අපි හැමදාම සම්මා වාචා ගැන කතා කරනවා. ප්‍රශ්නේ තමයි මේව බෝ වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම බෝ වෙනවා. බෝ වෙන්න බැරි එකම දේ තමයි මේ විමුක්තිය. කියන්නේ විමුක්තිය බෝ වෙන්න බෑ. ඒක බෝ වෙන්න දෙයක් නෑනේ. ඒ නිසා ඒ බෝ වෙන්නේ නෑ. ඒ හැර අන් හැම දෙයක්ම බෝ වෙන්න පුළුවන්. හොඳ නරක දෙපැත්තම. ඒ නිසා ආදර්ශය හරි වටිනවා. මේ ආදර්ශයක් වෙනකොට මේ ඊර්ෂ්‍යා කරන්න නම් ආදර්ශයෙන් ඉතින් හැමෝම ඊර්ෂ්‍යා කර කර යනවා. පොල් ගහන්නයි ඔය අඹරන්නයි ඒ පැත්තට නම් ආදර්ශයෙන් ඒ පැත්තටම තමයි හැමෝම යන්නේ. හැබැයි ඉතින් සතුටු වෙන්න අගේ කරන්න අගේ කිරීම හරි වටිනවා. තව කෙනෙක්ව අගේ කරන්න පුළුවන් නම් එතන මුදිතාව තියෙනවා. අගේ කිරීම තුළ ඇප්‍රිසියේෂන් එක. හදවතින් අගේ කරන්න පුළුවන් නම් කෙනෙක් දැක්කහම අපි බලන්නේ මොකද කරන්න තියෙන විවේචනය. ඇයි අසනීපෙන්ද කියලා සමහර කෙනෙක් දැක්ක ගමයි ලෙඩ වෙලා හිටියට මොකද වෙයි. එහෙම නෙමෙයි ඇත්තට මොනවා හරි ධනාත්මක පැත්ත දෙයක් අපිට පුළුවන් නම් අපේ හැඟුම් කරන්න මුලින්ම කෙනෙක් දකිනකොට හොඳක් දැකලා ඒකෙන් පටන් ගන්න සංවාදයක් කතාවක් ඒක බොහොම ලස්සන දෙයක්. එතනින් අපි ඇති කරගන්නේ පතුරවන්නේ ධනාත්මක ශක්තිය අර ආකර්ෂණ න්‍යායෙම හරි එදින්දි ක්‍රියාත්මක වෙන හොඳට.
හොඳයි මම හිතන්නේ ඒ තුලින් අපේ දැනුම සහ අවබෝධය වැඩි වුණා කියලා හිතෙනවා අපි සියලු දෙනාගෙම ඔබතුමාගේ පැහැදිලි කිරීමෙන්. විමුක්තිය ඇර අනිත් හොඳ නරක සියලුම දේවල් බෝ වෙනවා. ඒත් එක්කම මම තව ප්‍රශ්නයක් ඔබතුමාට යොමු කරන්න කැමතියි. දැන් අපි හඳුනා ගන්නවා මේ සමාජය තුළ මේ සමාජ සංස්ථාව තුළ ආශ්‍රය කරන්න ඇසුරු කරන්න අපි තුලත් මුල් ආකාරයෙන් පොඩි වශයෙන් තිබ්බ ඊර්ෂ්‍යාවන් විශාල වශයෙන් තිබ්බ ඊර්ෂ්‍යාවන් නිසාම අපි ඊර්ෂ්‍යාව වඳුනා ගන්නවා. ඒ විදිහ අපිට දැනෙනවා සමහර පුද්ගලයන් මේ ඊර්ෂ්‍යා කරන්න පුරුදු වෙලා ඉන්නවා කියන එක. ඉතින් මම කැමති ඉතස් කෙටි උත්තරයක් ලබා දෙන්න මේ ලබා දෙනවා නම් මේ මෙවැනි අය අපෙත් එක්ක ඉන්නවා නම් අපි ඔවුන් සමග ගනුදෙනු කිරීමේදී කුමක් කළ යුතුද? ඔවුන්ව මගහැර සිටිය යුතුද? මොකද කරන්නේ?
ඔව් දැන් ඒකේ යායකේ ඇහි කටු වෙනවා වගේ නම් අපි නිතර දකින්න ලැබීම ඉතින් ඒ අවස්ථා අඩු කරන එක හොඳයි. අනුකම්පාවෙන් ඒ අවස්ථා අඩු කරන එක හොඳයි. ඊළඟට මේ ඇත්තටම කරුණාවෙන් කරන්න පුළුවන් දේවල් තමයි යායත් එක්ක අපි ප්‍රශ්න කතා කරන එක. ජයග්‍රහණ නෙමෙයි අපිට තියෙන දුක්, අපි විඳින වේදනා, විසඳා ගන්න බැරි වෙච්ච ප්‍රශ්න. අංගීකකම් මෙන්න මේවා ටිකක් ඒත් එක්ක කතා කරන්න පුළුවන් නම් එක පැත්තකින් ඒගොල්ලන්ට ඊර්ෂ්‍යා කරන්න තියෙන අවස්ථා අඩු වෙනවනේ අපි හැමදාම හොඳට අපි සමර්ථකම්ම කියවන්න ගියොත් එහෙම නෙමෙයි. අපි පොර දානවා. ඒ ගින්නට පෙට්‍රල් දැම්ම වෙනවා ඊර්ෂ්‍යාව. ඒ වෙනුවට ඒක ඇත්ත අවංකව බොරු නෙමෙයි. ඒ අවංකවම ඕන කෙනෙකුට ප්‍රශ්න දිනවනේ අපි ටිකක් ඒව කතා කරන්න පටන් ගත්තොත් අර ඊර්ෂ්‍යා ගින්නට අපි වතුර දැම්මා වගේ වෙනවා. ඒක දිගටම නිවෙන්න පුළුවන්. ඒකම යාමිතේ අපි කෙනෙහි අනුකම්පාවක් ඇති වෙන්නත් පුළුවන්. ඒ අනුකම්පාව ගන්න නෙමෙයි එහෙම කරන්නේ. හැබැයි අරයාගේ තියෙන අර ඊර්ෂ්‍යාව අඩු කරන්න එක හේතු වෙනවා. එතකොට ඊට පස්සේ හොඳ සම්බන්ධතාවයක් හදාගන්නත් පුළුවන්. මේක හොඳ උපාය කෞශල්‍යයෙන් කරන්න පුළුවන් දෙයක්.
හොඳයි. ඉරිෂ්‍යා ගින්නට වතුර දාන හැටි තමයි ඔබතුමා අපිට පැහැදිලි කරේ. මම කැමැති තව වෙනත් මානයකට ඔබතුමාව රැගෙන යන්න. මේ දැන් අපි මේ මුදිතාව ගැන කතා කරා. අපි කිසියම් ආකාරයක පැහැදිලි කර ගැනීමක් මේ කාලෙ වෙලාව තුල කරා. මම කැමැති මේ අපි කැමැති දැන් කුඩා දරුවන් තුල මේ මුදිතාව වර්ධනය වෙනවා නම් දෙමව්පියන් හැටියට මෙතන ඉන්නවා. දෙමව්පිය බොහෝ දෙනෙක් අපි කුඩා දරුවන් තුළ මුදිතාව වර්ධනය කර ගැනීම සඳහා වර්ධනය වැඩි කර ගැනීම සඳහා මොකද්ද කළ යුත්තේ? දැන් මට ඇති වෙන සමහර දරුවන් මාගාවට එන සමහර දරුවන්ගේ ළඟදීම හැසිරීමේ වෙනසක් වෙලා පාසලේ හොඳට වැඩ කරන්නේ නැහැ. Taman ගැන ඇත්තට සැලකිල්ලක් නැහැ. ඔයල බලපුවාම ඒ දරුවාට අලුතෙන් නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඇවිල්ලා ඒ දරුවා පිළිබඳ සහෝදරයා සහෝදරී පිළිබඳ කිසියම් ආකාරයක ඊර්ෂ්‍යාවක් ඇති වෙලා වෙන්නේ නැති. ඔහු කෙරේ අවධානය යොමු කර ගැනීම සඳහා ඔහු යටිසිතෙන්ම මේ විදිහට ඔහුගේ හැසිරීමේ වෙනසක් ඇති කර ගන්නවා. මේක තමයි අපි දන්නා විද්‍යාව. ඉතින් මේ දරුවන් තුළ මුදිතාව ඇති කර ගැනීම සඳහා කුඩා කාලේ කුමන ක්‍රියාමාර්ගයක් ගත යුතුදයි ඔබතුමා පැහැදිලි කරගන්නවා නම් ඉතාමත් වටිනවා.
ඔව්, දැන් මේක මේ කාරණේ කොහොම ප්‍රබල ප්‍රශ්නයක්. පොලක් ඇතුළේ තියෙන පුළුවන් දෙයක්. මේ අලුත් සමාජිකයේ කිපිට වෙනකොට අනිත් කෙනාගේ ඊර්ෂ්‍යාව සමහර මේ ඔබතුමාට නැති අත්දැකීම් ඔබතුමා කිව්වනම් කාටත් ප්‍රයෝජනවත් වෙයි. මේ සමහර තමන්ගේ නංගිව මල්ලිව මරන්න උනත් ඉතින අවස්ථා තියෙනවා. එහෙම උත්සාහ කරපු අවස්ථාවක් තියෙනවා. මේක සතුටක් දෙනවා. ගෙවල් වල ඇත්තන සමහර බුද්ධිමත් සුනකයන් ඉන්නවා. ඒයි කැමතින අලුත් සමාජිකයෙක් ගෙදරට එනවට. මාදාන සිද්ධියක් තමයි ඒ ගෙදර අලුත් ළමයෙක් ඉපදුනා. මේ සුනකයා ඒ ළමයාව කන්න ලෑස්තිනවා. එතකල් හොඳ තීතියක්. නමුත් අර ළමයාට ඔක්කොගේම අවධානය ගියා විතරයි මෙයාට මේක දරා ගන්න බැරි වුණා. ඉතින් ඊට පස්සේ පිළිබඳේ විකුණතු ආයතන කතා කරාම ඇහුවා ඇයි මේ මෙහෙම උනේ කියලා අහුවාම ඒගොල්ලෝ කිව්වා ඌලන් ගෙදරට කවුරු හරි අලුතෙන් ආවද අවධානය ගන්න කියලා. ඒක උ අනේ ඒක තමයි හේතුව මේ සත්ව වර්ගය හරීම සංවේදී මේ ඊර්ෂ්‍යා හොඳට තියෙන සත්ව වර්ගයක් කියලා. ඒ බලු වර්ගය. ඉතින් ඒක මේ බලු වර්ගය හරි මිනිස් වර්ගය හරි මේක පොදු ගතියක්. මෙතනදී මේ එකක් තමයි මේ කාරණේ තේරුම් අරගෙන දැන් මේක ඇති වෙන්න පුළුවන් මේ ස්වාමි පුරුෂයෙකුටත් ඇති වෙන්න පුළුවන් පුංචි දරුවෙකුට විතරක් නෙමෙයි අලුත් සමාජිකයේ කාම අම්මගේ අවධානය භාර්යාවගේ අවධානය සම්පූර්ණයෙන් යන්නේ දරුවට. ඒතර ඒක ස්වාමි පුරුෂයෙකුට සමාධි ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පුළුවන් ඇති වෙන අවස්ථාවක් තියෙනවා. වැඩිමහල් නැති දරුවන්ටත් ඇති වෙන්න පුළුවන්. ඒ සම වයසේ වගේ ඉන්නවනම් අවුරුද්දක් දෙකක් පරතරයක් තියෙනවා නම් ඇති වෙන්න පුළුවන්. ඉතින් දරුව හම්බ වෙන්න කලින් ඉඳලම මේ දරුවව දැනුවත් කරන්න ඕනේ. ඔයාට නංගියෙක් හම්බෙන්න යන්නේ අලුත් නංගියෙක්. එයා නැත්තම් මල්ලියෙක්. ඔයා තනියම ඉන්නේ. දැන් දුව පුතා තනියම ඉන්නේ. ලස්සන මල්ලියෙක් නංගියෙක් හම්බ වෙනවා. ඒතර හැමෝම මෙනවා බලන්නේ. දුවවත් බලන්නේ නැව පුතාවත් බලන්නේ නැව. ඊළඟට ඔයාට සෙල්ලම් කරන්න කෙනෙක් හම්බ වෙනවා. ඔයාට හැමෝටම ආඩම්බරයෙන් කියන්න පුළුවන් මට නංගි කෙනෙක් ඉන්නවා මල්ලි කෙනෙක් ඉන්නවා ලස්සන කියලා. දැන් මේ විදිහට මේ එයාව දරුව හම්බෙන්න කලින් ඉඳලා එයාගේ මනස හුරු කරවන්න පුළුවන් මුදිතාව පැත්තට, සතුට වෙන පැත්තට. ඊළඟට ඒ පාසල් වලට ගියාම නම් මේක දෙමව්පියන් මෙහින් ඇති කරවනු ලබන ඊර්ෂ්‍යාවත් දරුවන්ගේ මේ තරගයකට දාලා මා දන්න එක මහාචාර්යතුමෙක් මට කීව කතාවක් මේ එතුමා දරුවෝ මේ විභාග ප්‍රතිඵල ආවහම පාසලේ ප්‍රතිඵල එහෙම ආවහම දෙමව්පියෝ වැඩි උනන්දු වෙන්නේ තමන්ගේ දරුවාගේ ප්‍රතිඵලය අහන්න නෙමෙයි අනිත්‍යයි. ඉතින් මේ මහාචාර්යතුමා අහනවා තමන්ගේ පුතාගෙන් අරයාගේ කොහොමද ප්‍රතිඵල මෙයාගේ ප්‍රතිඵල කොහොමද? ඒතර මේ පුතා කියනවා තාත්තට ඒව මොකටද? තාත්තට ඒව මොකටද? අනිත්‍යගේ ප්‍රතිපද මගේ ටික දැනගත්තා නම් ඇති නෑ හොඳට සමත් වෙච්ච කෙනෙක් නෑ අසමත් වෙලා නෙමෙයි පන්තියේ පළවෙනියක් වෙලා හැබැයි මේ පුතා කියනවා තාත්තට මොකටද දේවා අපිට මොකටද දේවා ඇයි තාත්තේ ඒව හොයන්නේ යන්නේ ඉතින් මේ මහාචාර්යතුමා මට කියනවා මේ පුතා තමයි මට ඉගැන්වුවේ ඊර්ෂ්‍යා නොකරින් නැහැටි ඒව හොයන්නේ ගියානම් ඊර්ෂ්‍යාවක් කියන්නේ ඊර්ෂ්‍යාව නිසා ඒව හොයන්නත් ගියේ හැබැයි මේ පුතා තමයි මට ඉගැන්වුවේ දවවන්නේ අපිට 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 ලැබිච්ච දේන් අපි සතුටුයි මේක සංසන්දනයක් කරන්න යන්න අවශ්‍ය නැහැ
කියලා. අපිට ලැබුණු දේන් අපි සතුටු වෙමු. ඒ තමයි ඔබතුමාගේ කතාවේ පැහැදිලි කිරීමේ අවසානයේ අපි ගත්තේ මම හිතන්නේ මෙවැනි කතන්දර බොහෝ දේවල් ඇති අපිත් අපි ළමයින්ගෙන් මෙවැනි පාඩම් ඉගෙන ගන්න අවස්ථාව. මේ අතර තව ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා. යම් කෙනෙක් නිසා තවත් කෙනෙක්ගේ පවුලක් කැඩුනා නම් ඒ වර්ධ තේරුම්ගෙන නැවතේ පවුල එකතු කරන්නේ කොහොමද? බුදුදහමින් මේ පැහැදිලි කර දෙනවා නෙවෙයි. යම් කෙනෙක් නිසා තවත් කෙනෙක්ගේ පවුලක් කැඩුනා නම් ඒ වර්ධගෙන නැවතේ පවුල එකතු කරන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා.
මේ සියලුම තොරතුරු එක තමයි උත්තරයක් දෙන්න වෙන්නේ. පොදුවේ කියන්න තියෙන්නේ තමන්ගේ දුරදිග නොබල්ලන ඒ කම නිසා හරි ආවේගශීලී කම නිසා හරි ඊර්ෂ්‍යාව නිසා හරි මොනම හේතුවක් හරි නිසා නම් ඒ අහිංසක පවුලකට මින්නෙහි උනේ. ඉතින් මෙතන ගිහිල්ලා සමාව ගැනීම තමයි හොඳම දේ. අවංකවම හොඳ වෙලාවක් බලන වෙලාවක් කියන කේන්දරේ බලන මේ හොඳ ඒ අය ඉන්න හොඳ අවස්ථාවක් බලලා මේක පැහැදිලි කරලා දෙන්න දීලා මේ අවංකව සමාව ඉල්ලලා මේ ඒක තමයි පළවෙනිම කරන්න තියෙන්නේ. ඒ අය සමාව දුන්නත් එක නැත්ත් එකයි. හැබැයි පැහැදිලි කරලා දීලා ඒකට අවංකවම කනකාටුව ප්‍රකාශ කරන්න මේ ඒ දෙතුන් මතාවක් හරි ගන්නකොට ඒ අයට හිත වෙනස් වෙන්න පුළුවනි. එහෙමනම් ඊළඟට කරන්න තියෙන්නේ ඒ පවුලේ අය පිළිගත් කෙනෙක් ඉන්නවා නම් කවුරු හරි ඒ පවුලේ කරු කරන උපදෙස් දෙනකොට අන කෙනෙක් ඉන්නවා නම් එයාව සම්බන්ධ කරගෙන මේ තමන් අතින් වෙච්ච වැරද්ද කියලා දීලා මේ හේතු ටික කියලා දීලා එයාව හරියට දැනුවත් කරලා ඊට පස්සේ එයා මාර්ගයෙන් පුළුවන් ඒ පවුලට කිසියම් පණිවිඩයක් දෙන්න. Tamanට බැරි නම් කෙලින්ම එහෙම ඒ සම්බන්ධය දැන් කැඩිලාම ගිහිල්ලා නම් තව කෙනෙක් කරහා කරන්නත් පුළුවන්. ඒ කාරණා දෙක තමයි කියන්න තියෙන්නේ.
හොඳයි, මම මේ වැඩසටහන සූදානම් වීමේදී මුදිතාව ගැන මුදිතා ගුණය ගැන මට කිසියම් ආකාරයක කියවීමක් අවශ්‍ය වුණා. මම බොහොම සැකයෙන් සහ බයෙන් සිටීමේ මොකද මේ ලොකු අවබෝධයක් තිබුණ නැති මාතෘකාවක් නිසා. හැබැයි මට පේනවා සියලු දෙනාගේම ලොකු උනන්දුවක් තියෙනවා මේ සැඟවුණු මාතෘකාව එළියට ගන්න. ඒකට එක සාක්ෂියක් තමයි අපිට ප්‍රශ්න ලැබෙමින් පවතිනවා. වෙනදාට වඩා වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් අපිට ලැබුණා. ඒ ප්‍රයෝජනවත් වුණා මේ වැඩසටහන මේ විදිහට කරගෙන යෑමටත්. තව ප්‍රශ්නයක් තියෙනවා. ගුරුතුමනි, තමන් සතු දෙයක් අන්සතු වීමේදී සතුට වීමත් මුදිතාවද කියලා අහනවා. මේක කොහොමද කියන එක ගැන ලොකු පැහැදිලි කිරීමක් නැහැ. මොන වගේ දෙයක්ද කියන එක. ගුරුතුමනි, තමන් සතු දෙයක් අන්සතු වීමේදී සතුට වීමත් මුදිතාවද කියලා ප්‍රශ්නයක් අහනවා කල්යාණ මිත්‍රේ.
තමා සතු සැපක් සම්පතක් තමන්ට සැප විඳින්න තිබුණු දෙයක් නම් තව කෙනෙක් සතුට වෙන්නේ. ඉතින් ඒ ගැන සතුට වෙන්න පුළුවන් නම් මුදිතාවක්. හැබැයි තමන්ට තිබිච්ච ලෙඩක් කරදරයක් ප්‍රශ්නයක් නම් තව කෙනෙක් කරට ගන්න ඉතින් ඒ ගැන සතුට වෙන්න නම් බැහැනේ. ඒ ගැන සතුට වීම මුදිතාව නෙමෙයි. දැන් මේ එකක් තමයි තියෙන්නේ. ඒක අපි කැමැත්තෙන්ම නම් ඒ අයිති අත්හරින්නේ, තව කෙනෙකුට අයිති කරගන්න දෙන්නේ. මෙතන ඒ මුදිතාවෙන්ම තමයි මේ දෙක දෙන්නේ. හැබැයි අපි හොරකම් කරා කියලා යම අපිට තියෙන දෙයක් කවදාවත් හොරකම් කරන්නේ. ඉතින් එතනදිත් පුළුවන් එයාට නැති හින්දානේ ගත්තේ, කඳ නැති හින්දානේ, මොනවා හරි එහෙම අඳින්න නැති නිසානේ. අනේ ඒ දේ අරගෙන කාල බීලා හොඳට ඇඳලා ඉන්නවනම් මොනතරම් දෙයක්ද? ඊට පස්සේ කාගේමවත් හොරකම් නොකර ඉන්න පුළුවන් නම්, එහෙම කෙනෙක් වෙනවනම් කොච්චර හොඳද කියලා වගේ හිතෙනවනම් හිතන්න පුළුවන් නම්, එතන තියෙන ලොකු මුදිතාවක් මේ ඒ මුදිතාවට ලොකු මුදිතාවකට එන්න පුළුවන් අපිට ඒ විදිහට හිතනවනම්. හැබැයි ඉතින් ප්‍රසිද්ධියේ කී කී ඉන්නවද කියන්නේ මේ, මොකද එතකොට ඒක වරුන්ට නික ආරාධනයක් කළාම ගිනි වෙන්නේ. පෞද්ගලිකව අපිට එහෙම හිතන්න පුළුවන් අපේ සතුටිය. අපි නොදන්නවා හරියට තව කෙනෙක් එකයිති කරගත්තාම අපි දැනගත්ත දවසක ඒ ගැන හූල්නවා වෙනුවට අනේ යා මොනවා හරි ප්‍රයෝජනයක් ගන්න ඇතිනේ, නැතිබරිකම නිසානේ ගන්න ඇත්තේ කියලා. ඒ නැතිබරිකම ටිකකින් හරි එකකින් අඩු වෙන්න ඇතිනේ කියලා සතුටු වෙන්න පුළුවන් නම් එතන මුදිතාව තියෙනවා.
සමා වෙන්න ඕනේ මට මේ කිසියම් ආකාරයක බාධා කිරීමක් සිද්ධ වුණා. මේ හොඳයි, මම මුලදී කිව්ව විදිහට මේ අපිට ප්‍රශ්න ලැබීමෙන් පවතිනවා. මේ සමහර ප්‍රශ්න බොහොම එදිනදා සාමාන්‍ය ජීවිතයේ ප්‍රශ්න, හැබැයි සමහර ප්‍රශ්න බොහොම ගැඹුරු ප්‍රශ්න. ඉතින් මේ ප්‍රශ්නෙත් ඒ වගේ කියලා මට හිතෙනවා. මම කැමති මේ ප්‍රශ්නේ යොමු කරන්න ඔබතුමාට. ඒක ඉංග්‍රීසි භාෂාවෙන් යොමු කරලා තියෙන්නේ, සතුටින් මුදිතාවට. I understand that the practice of mudita contributes a mental satisfaction that is calm, free, fearless and open to deep insight. In this way, mudita is an important preparation for enlightenment. I would like to know if my understanding is correct. So I understand that the practice of mudita contributes a mental satisfaction that is calm, free and fearless and open to deep insight. In this way, mudita is an important preparation for enlightenment. I would like to know if my understanding is correct.
කලින් අපි කතා කළා වගේ දැන් සතුට තමයි අපි හැම දිනෙකම හොයන්නේ. මොකද ඒ සතුටින් ලැබෙන දේවල් වෙන කිසිම දෙයකින් ලැබෙන්නේ නැති නිසා. ඒකේ ලැබෙන දේවල් වලින් කීපයක් තමයි ප්‍රශ්නේ කියලා කියන්නේ. මේ සතුට නිසා නිදහසක් ලැබෙනවා, ලොකු පිය නැතිකමක් ලැබෙනවා. දැන් මේ වගේ බොහෝ කාරණා කියනවා. එතකොට මේ සම්පූර්ණයෙන් ඒකම මේ මුදිතාව විමුක්තියට නැත්නම් සත්‍ය අවබෝධයට ධර්ම අවබෝධයට හේතු වෙනව නේද කියන එක. මේ දැන් මුදිතාව ගැන අප කලින් කතා කරන්නේ තමන්ම අයින් කරලා හිතන්න පුළුවන් හැකියාව තමයි මේකේ මූලිකම ලක්ෂණය. මම නෙමෙයි, මට නෙමෙයි, මට නෙමෙයි ලැබෙන්න ඕනේ, මම අයින් කරලා ඒක ලැබිය යුතු කෙනාට ලැබිලා තියෙනවා. කර්මය නිසා හරි වෙන කාරණයක් නිසා හරි ලැබිය යුතු කෙනාට ලැබිලා තියෙනවා. ඉතින් ඒකට මම මැදිහත් වෙලා අනේ මටත් ලැබෙන්න තිබ්බනේ කියලා හිතන එක ඒක මමත්වේ. සත්‍ය අවබෝධය, ධර්ම අවබෝධය එන්නේ මම අඩු වෙලා කියලා අඩු වෙලා යෑමෙන් තමයි ඒ අවබෝධය ලැබෙනවා කියලා අපි හිතන්නේ, විශ්වාස කරන්නේ. ඉතින් ඒ නිසා මුදිතාව ඒ අර්ථයෙන් භාවිත කරන්න පුළුවන් නම් අප්‍රමාණ අවස්ථා තියෙනවා. දැන් තමන්ට සතුට වෙන්න තියෙන අවස්ථා අඩුයි. හැබැයි අනිත් ඇයට ලැබෙන ජයග්‍රහණ වලට සතුට වෙන්න කෙනෙක් එහෙම සතුට වෙන්න හිත හදාගත්තොත් ඕනි තරම් අවස්ථා තියෙනවා. කෙලවරක් නැති අවස්ථා තියෙනවා මුදිතාව ඇති කරගන්න. ඒ ඇති කරගන්න හැම අවස්ථාවකම අර මම කියන හැඟීම, මම මහා ඝනතයක් කියන හැඟීම ශේවිවි ශේවිවි යන ඒකෙන්ම සම්පූර්ණයෙන් මම නැති වෙනවාම කියන්න බෑ, මමත්වේ නැති වෙනවා කියන්න බෑ. නමුත් කිසියම් දුරකට ඒහි ඝනත්වය අඩු කරන්න, ඒහි ආකර්ෂණය අඩු කරන්න, ඒහි තියෙන මමත්වේ ආකර්ෂණය අඩු කරන්න මුදිතාව උදව් වෙයි.
හොඳයි, මම හිතන්නේ ඒ පිළිතුර ගැන අපි
සතුට වෙනවා සහ මේ තව මාතෘකාවක් ඒක ටිකක් බොහෝ වෙලා ගැන මාතෘකාවක් දුන්නේ නැහැ. හැබැයි මම කැමතියි මේ ඔබතුමාට ඒක පුළුවන් නම් අපිට පැහැදිලි කරලා දෙන්න කියලා මේ මුදිතා මේ සතර බ්‍රහ්ම විහරණ ගැන අපි මූලික වශයෙන් පටන් ගත්තා මේ කතන්දරේ මේ සාකච්ඡාව මේ එතන මේ මුදිතාව අනිත් සතර බ්‍රහ්ම විහරණත් සමග පුහුණු විය යුතු දෙයක්ද නැතිනම් අනිත් සතර බ්‍රහ්ම විහරණත් වැඩෙනවද මේ වර්ධනය කිරීමේදී නැත්නම් ඒ ගැන මට අපිට මේ අනුකම්පා කළා මේ නොදන්නකමට අහන්නේ මේක පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිසිදේ.
මේ අනුකම්පා කළා නෙමෙයි ඉතින් මම මුදිතාවෙන් පැහැදිලි කරලා දෙන්නම්. ඒ සතර බ්‍රහ්ම විහරණ මේ වචනේ හරි ලස්සනයි. දැන් බ්‍රහ්ම කිව්වම අපි හිතන්නේ කොහරි ලෝකයක් ගැන මේ බ්‍රහ්ම ලෝකයක් ගැන හිතෙනවා. එහෙම සම්බන්ධයක් ඇති. නමුත් මේ බ්‍රහ්ම කියන එකේ කාර්යයක් තමයි මේ උතුම්ම කියන එක උත්තරීතර සුපිරි කියන අදහස බ්‍රහ්ම කියන එකේ. ඔය කරණීය මෙත්ත සූත්‍රෙත් කියනවනේ ඒකන් සතින් අදිත්තේය බ්‍රහ්ම මේකන් විහාරං ඉදමාවෝ කියලා. ඉරියව් හතර සිහියෙන් ඉන්න පුළුවන් නම් ඒක මේ තමයි ඉහළම ජීවත් වීම විශිෂ්ටතම ජීවත් වීම කියලා. ඒ බ්‍රහ්ම කියන්නේ විශිෂ්ට කියන අර්ථයෙන්. බ්‍රහ්ම විහරණ කියන්නේ ජීවත් වෙනවා වාසය කරනවා. විශිෂ්ටතම වාසය කිරීම හතරක් විදිහට තමයි ඔය හතර විස්තර කරන්නේ. දැන් මෙත්තා කියන්නේ මේ බුදුමහත්මයාගේ මේ දීර්ඝව කතා කරනවා නම් කෙටියෙන් කියෙව්වොත් මෛත්‍රිය මෙත්තාව කියන්නේ හැමදෙනා කිරීම ඇති වෙන සමාන හැඟීම සමාන මිත්‍රත්වය. එතන උස් පහත් ભેදයක් නැහැ. මගේ අනුන්දි කියන ભેදයක් නැහැ. සියලුම දෙනා කිරීම ඇති වෙන සමාන හැඟීම නෙමේ සමාන මිත්‍රත්වය. සමාන හැඟීම නෙමේ සමාන මිත්‍රත්වයක් ඇති වෙන හදවතේ. ඒක තමයි මෙත්තා කියන්නේ. මිත්‍රත්වයක් තියෙනවා අපිට. මිත්‍රත්වයක් නැති කෙනෙක් නැහැ. හැබැයි මිත්‍රත්වයේ තියෙන්නේ තමන්ට සහ තමන්ගේ අය කෙරෙහි පමණයි. ඒක තමයි දියුණු කරලා ගියන්නේ සියලු සත්‍යයන් කෙරෙහි ඇති වෙන මිත්‍රත්වය. මෛත්‍රිය. කරුණාව කියන්නේ අනිත් කෙනෙක්ගේ දුකේදී අපේ හිතේ ඇති වෙන එක දැනෙන ගතිය සංවේදීතාවය අද කියනවා සහ කම්පණය. දැන් මේකත් නැති කෙනෙක් නැහැ. තව කෙනෙක්ගේ ප්‍රශ්නෙකදී කම්පා වෙන ගතිය තියෙනවා. හැබැයි ඒ තමන්ගේ අයගේ ප්‍රශ්නෙකදී තමයි කම්පා වෙන්නේ. කරුණාව තියෙන්නේ තමන්ගේ අයට. දැන් මෛත්‍රියදී සියලුම දෙනා කෙරෙහි අර වගේ මිත්‍රත්වයක් ඇති වුණාම ඕනම කෙනෙක්ගේ ප්‍රශ්නයක් ඇති වුණාම තමන්ට ඒක දැනෙන ගතියක් එන එක තමයි කරුණා විහරණය කියන්නේ. ප්‍රඥ විහරණය වෙන්නේ එතකොට. නැතුව තමන්ගේ කෙනෙක් දෙන්නේ කෙනෙක් ඇති වෙන අනුකම්පාව සහ කම්පණය දෙන්නේ කරුණ විහරණ කියන්නේ. ඕනම කෙනෙකුට ඒකේ පදනම තමයි මෛත්‍රියෙන් හදලා දෙන්නේ මොකද? ඉතින් අපිට දැනෙනවා යාගේ දුක දැනෙනවා වේදනාව දැනෙනවා. ඒ ටික දැනෙනවා. ඒ දැනුණාම නිකන් ඉන්න බැරි ගතියක් එනවා. ඒක දැනিলা මේක තමයි ලෝකේ ඇති කියලා ඉන්න එක නෙමේ කරුණාව කියන්නේ. කරුණාවේ තියෙනවා ඇඟීම් මේ පැත්තක්, ඒ දැනෙන පැත්ත සහ ක්‍රියාත්මක වෙන පැත්ත. මට යමක් කරන්න පුළුවන් දෙයාව මේ ප්‍රශ්නේ නිදහස් කරන්න. තියෙනවා නම් කරනවා. නැත්නම් තව කෙනෙක් කරහා හරි කරන්න යමක් තියෙනවා නම් කරනවා. එහෙම අපිට උත්තරයක් දෙන්න පුළුවන් නම් අනිත් කෙනාගේ ප්‍රශ්නෙට ඒ උත්තරේ වැඩ කරලා අනිත් කෙනාගේ ප්‍රශ්නේ විසඳුනහම අන්න අපි හිතේ ඇති වෙන සතුට නිදා. හැබැයි අපි උත්තරයක් නොදී හරි වෙන කොහෙන් හරි ආ උත්තරයක් හොයාගෙන ඒ ප්‍රශ්නේ විසඳගත්තොත් එතින්දිත් අපිට සතුට වෙන්න පුළුවන් නම් ඒකත් නිදා. දැන් අපි සමහර විට හිතනවා මේක මම විසඳ දෙන්න ඕනේ. වෙන කෙනෙක් මේ උදව්ව කරන්න හොඳ නැහැ. ඒ උදව්ව මමම කරන්න ඕනේ. වෙන කෙනෙක් කරොත් ඔන්න එසන තීරෂාවක් එන්න පුළුවන්. ඒ එන්නේ අර මෙත්තා කරුණාවල අඩුකම නිසා. මෙත්තා කරුණාව හොඳට තියෙනවා නම් ඒ ප්‍රශ්නෙට කොහෙන් හරි බේතක් ඕනේ. ඒ බේත දෙන්නේ කවුද? ඒක සිංහල බේතක්ද, ඉංග්‍රීසි බේතක්ද, චීන බේතක්ද, කෙමත්ද, පිළිතක්ද වැදගත් නැහැ. කොහොම හරි එයා සනීප වෙනවා. එයාගේ ආර්ථික ප්‍රශ්නේ විසඳෙනවා. ඒක දිහා බලලා සතුට වෙන්න පුළුවන් ගතිය මොදිතාව කියන්නේ. ඉතින් එහෙම අපි උදව්වක් කරලා හරි කරවල හරි අනික් කෙනාගේ ප්‍රශ්නේ විසඳුනහම සමහරට ප්‍රශංසා කරන්නත් පුළුවන් අනිත් අය ප්‍රශංසා කරන්නත් පුළුවන්. ඉතින්දී යන්න තමයි උපේක්ඛා ඕනෙ වෙන්නේ හතරවෙනි අවස්ථාව ප්‍රඥා කියන්නේ. ඉතින්දී එන්නේ ඒව උද අපි නැටෙන්න පටන් ගත්තොත් ඊළඟට අපි උදව් කරන්න යන්නේ ඒව බලාගෙන මිසක් මුදිතාවට නෙමෙයි. ප්‍රශංසා කීර්ති බලාගෙන. සහ සමාධියේ උදව්ව අරගෙන මේ ප්‍රශ්නේ විසඳගෙන එයා අහක බලාගෙන ඉන්න පුළුවන්. අපි නෙමෙයි උදව් කරේ වගේ කො වෙන කෙනෙකුට ස්තුති කරන්න පුළුවන්. එන්නත් එයා දෙවියන්ට ස්තුති කරන්න පුළුවන්. ඔබතුමාට ඒ අවස්ථාව හොඳට ලැබෙනවා ඇති. ඔබතුමා ගාක් මහන්සියලා කවුරුහරි සනීප කරාම දෙවියන්ගේ පීඨෙන් හොඳ වුණා කියලා යන අය ඇති. ඉතින් යන්නේ එතනදී උපේක්ෂාව ප්‍රශංසා විදිත්තෝනේ අනිත්‍යගේ නිශ්ශබ්දතාව විදිත්තෝනේ අනිත්‍ය වෙන කෙනෙකුට ප්‍රශංසා කරන කොටත් උපේක්ෂාව ඕනේ. සමහරට අපි කොච්චර උදව් කළත් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඉතින් තිත් උපේක්ෂාව මධ්‍යස්තව ඉන්න පුළුවන් නේද? ඉතින් ඒ නිසා මේ හතරේ අන්‍යෝන්‍ය සම්බන්ධිකුත් තියෙනවා.
ඔබතුමාගේ පැහැදිලි කිරීම තුළ මේ ඒ සියලුම කරුණු කාරණා එකට යන එකක් බව එකම සිද්ධිය තුළ මේ සියලුම කරුණු කාරණා ඉෂ්ට කරගන්න පුළුවන් බව අපේ ඒ ඒ යහපත් ගතිගුණ වර්ධනය කරගැනීමේ ක්‍රියාවලියට ප්‍රයෝජනවත් වන බව ඔබතුමා පැහැදිලි කරා. තව එක ප්‍රශ්නයක් අපිට යොමු වෙලා තියෙනවා. මේ මම කැමති මේ ප්‍රශ්නය යොමු කරන්න අපේ ගුරුතුමන්ට. මේ වර්තමාන තරඟකාරී අධ්‍යාපන ක්‍රමය තුළ මුදිතාව වෙනුවට ඊර්ෂ්‍යාව පුහුණු කිරීමක් නොදැනුවත්ම සිදු වෙනවා නේද? එම පුහුණුව පසු කලක වැඩි හිටි සමාජයට බලපා සමාජ සමත්ස සමාජයේම වැඩි පිරිසක් ඊර්ෂ්‍යා කරන්නම් බවට පත් වෙනවා නේද කියලා තමයි ප්‍රශ්නය අහන්නේ.
ඒක එක හේතුවක් වෙන්න පුළුවන්. ක්‍රම හේතුව නෙමෙයි අධ්‍යාපන ක්‍රමය ඇතුලේ අපි මේ හදලා තියෙන ක්‍රමය ඇතුලේ අවස්ථා සීමිතයි තියෙන්නේ. ඉතින් වැඩි අවස්ථා නිර්මාණය කරන්න පුළුවන් නම් වැඩි අවකාශයක් නිර්මාණය කරන්න පුළුවන් නම් ওই ප්‍රශ්නේ අඩු කරගන්න පුළුවන්. ඉතින් හැබැයි මෙහෙම අධ්‍යාපන ක්‍රමයක් හදලා තියෙන්නේ අපිමනේ. ඒතර ඒකටත් හේතුවක් තියෙන අධ්‍යාපන ක්‍රමයේ ඊර්ෂ්‍යාවට හේතු වෙනවා, තරංකාරීත්වයට හේතු වෙනවා නම් එහෙම අධ්‍යාපන ක්‍රමයක් අපි හැදුවේ. මොකද හේතුව ඒ හේතුවත් හොයන්න ඕනේ. හැබැයි මෙහෙම අධ්‍යාපන ක්‍රමයක් නොතිබුණු කාලයක වුණත්, ඒ කියන්නේ මීට අවුරුදු 50කට 60කට කලින් වුණත්, තිබිච්ච මේ බොහොම ජනප්‍රිය සටන් පාඩයක්නේ බංග වේවා කියන එක, ධනපතියන් බංග වේවා කියන එක. එතකොට මෙතන ඊර්ෂ්‍යාවනේ තිබුණේ. ඒතර අධ්‍යාපනයේ අදාළ වුණේ නැහැ එතෙන්ට. මට කිසිම අධ්‍යාපනයක් නැති අය වුණත් ලොකු සටන් පාඩයක් විදිහට කිව්ව එකක් තමයි මේ තියන අය නැති බංග වෙන්නේ කියලා. ධනවත් ඉන්න අය සිටුවරු මේ අය නැති වෙලා යනවා. එතකොට මේ ඊර්ෂ්‍යාව දේශපාලන සටන් පාඩයක් කරගත්තා. ඒක ඉතින් මේ බෞද්ධ අයත් බොහොම යටිගිරියෙන් කෑ ගහගෙන ඒ සටන් පාඩේ කිව්වා. දැන් මේකේ විපාක තමයි මේ විඳින්නේ අපි. මේ අපි අපේ රාජ්‍ය තන්ත්‍රය තුල තියෙන දෙයක් තමයි මේ දිනු වෙන්න උදව් කරන්නේ කාටවත්. ඒ ව්‍යාපාරිකයෙකුට හරි දිනු වෙන්න මොනවා හරි රජයෙන් උදව්වක් ඕනනම් ආයතන වලින් බලන්න ඒක මොන තරම් අපහසුද කියලා නව නිර්මාණයක් කරාම ඒකට මොන තරම් අකුල් දෙලනවද. ව්‍යාපාරයක් ව්‍යාපදිංචි කරන්න යනකොට තියෙන ප්‍රශ්න මොනවද? ඉතින් මෙහෙම වෙන්න අර ධනපතියන් බංග වේවා කියපු එකයි මනෝවිද්‍යාත්මකව යටීතේ තිබිලා ඒ අය කෙනෙක් ද්වේෂයක් ඇති කරගෙන කවුරු හරි පොසත් වෙනවා නම් ඒක වෙන්න බෑ. ඒක වැරදි කියන හැඟීමක් ඔළුවේ තියාගෙන සිටීමෙන් පාරම්පරිකව අර බෝ වෙන ගතියක් වගේ ඇවිල්ලා තියෙන්නත් පුළුවන්. ඒ නිසා මේවා මේක එක මුලක් හොයන්න අමාරුයි. කොතනින්ද පටන් ගන්න ඕන කියලා පහෙන් හරි මේ මුදිතාව අවශ්‍යමයි රටක් දියුණු කරන්න. මුදිතාව නැතුව නම් රටක් දියුණු කරන්න බැහැ. දියුණු වෙච්ච හැම රටක් දියුණු වෙලා තියෙන්නේ මේ මුදිතාව නිසා. මේ දියුණුවේදී සතුට වෙන්න පුළුවන් ගැතිය. දියුණුවේ සතුට වෙන්න පුළුවන් නම් තමයි සමූහයක් විදිහට රටක් විදිහට දියුණු වෙන්න පුළුවන්.
රටක් දියුණු කිරීම සඳහා මුදිතාව අවශ්‍යයි. සමූහයක් හැටියට වැඩ කිරීමේදී අන් අයගේ දියුණුව ගැන හිතලා අපිට සතුට වෙන්න පුළුවන් නම් එතන මුදිතාව තියෙනවා. ඒ වගේම තමයි රටක් දියුණු කිරීම සඳහා අවසාන වශයෙන් මුදිතාව අවශ්‍ය බව තමයි ඔබතුමාගේ පැහැදිලි කිරීමෙන් අපට දැනුනේ. හොඳයි. අද අපි මේ වර්ෂයේ පළවෙනි සුසංගීත වැඩසටහන අපි අවසන් කරනවා මේ ලෙස. මම හිතන්නේ අද බොහෝ ක්‍රියාකාරී විදියට සියලු දෙනාම සහභාගී වුණා. සක්‍රීය ලෙසට ප්‍රශ්න යොමු කිරීමෙන් සහ මිට වැඩසටහන කලින් ප්‍රශ්න වැඩසටහන කලින් අප වෙතට ප්‍රශ්න යොමු කිරීමෙන් ඒ සියලු දෙනාටම අපේ ස්තුතිය පුද කරනවා. අපේ පුණ්‍යානුමෝදාව පිටි පුද කරනවා. මම හිතන්නේ අපිට අලුත් විදියට හිතන්න අලුත් විදියට මේ වර්ෂය පටන් ගන්න බොහෝ කතන්දර ගොඩක් බොහෝ සිතුවිලි ගොඩක් අපේ සිතට දැනුණා. මම හිතන්නේ ඒ සියල්ලම ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා නම් මම හිතන්නේ අපිට බොහොම සතුටින් ජීවත් වෙන්න පුළුවන් මේ වර්ෂය පුරාවට. හොඳයි, අවසාන වශයෙන් සියලු දෙනාටම ස්තුතිය පුද කරන්න කැමතියි. විශේෂයෙන්ම නිලම දේශනා ප්‍රකාශන මණ්ඩලයට මේ වැඩසටහන සංවිධානය කිරීම සම්බන්ධයෙන්, ඒ වගේම තමයි මේ වැඩසටහන සම්බන්ධ වුණු සියලු දෙනාටම අපේ ස්තුතිය නැවතත් පුද කරනවා. අවසාන වශයෙන් මා ගුරුතුමන්ට අපේ නිලම අපේ කල්‍යාණ මිත්‍ර උපනිෂාද ගමගේ අපේ ගුරු ප්‍රහානන්ට ආරාධනා කරනවා අවසාන වශයෙන් පණිවිඩයක් ලබා දෙමින් මේ වැඩසටහන අවසන් කරන ලෙස.
බොහෝම පිං කල්‍යාණ මිත්‍ර මෙත්සිරිගේ වෛද්‍යතුමනි, ආදරණීය හිතවතුනි, අලුත් අවුරුද්දේ අලුත් මාතෘකාවක් අලුත් තේමාවක් අලුත් දැක්මක් ඇති කරගන්නයි මේ වැඩසටහන සංවිධානය කළේ. මේ මාතෘකාවේ මූලයේ යෝජනා කරේ ඔබතුමා වෛද්‍යතුමා. මුදිතාව ගැන අපි මේ අලුත් අවුරුද්දේ කතා කරමු කියා. ඉතින් ඒ ඉතාම වටිනවා මේ අලුයම කතා කරන දෙයක්, නමුත් කතා කළ යුතු දෙයක්. මේ මුදිතාවේ තියෙන වටිනාකමයි ඒකින් ගන්න පුළුවන් ප්‍රයෝජනයි මොන තරම් තියෙනවා. ඉතින් භාවනාවට ඇවිල්ලා දැන් තමන්ගේ හිත එකඟ වෙන්නේ නැහැ. හැබැයි තව කෙනෙක්ගේ හිතක් එකඟ වුණාම ඒක ඊර්ෂ්‍යා කළා නම් කවදාවත් තමන්ගේ හිතේට සමාධියක් ධ්‍යානයක් ගන්න බැහැ. තියෙන ටිකක් නැති වෙලා යනවා. හැබැයි ඒකට සතුට වෙන්න පුළුවන් නම් ඒ සතුට ඇතුළේ නිතැතින්ම තමන්ගේ හිත එකඟ පහසුවෙන් තමන්ට මේ භාවනාව කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. මුදිතා උදව් වෙනවා හිත එකඟ කරගන්න. ඒ වගේම මා කිව්වා අර ඊර්ෂ්‍යාව කියන එක ඒ අනිත් පැත්තේ එක සංයෝජනයක්. මේ සංසාරෙට බැඳලා තියෙන සංයෝජන 10 එකක් විදියට දහම ඒ ඊර්ෂ්‍යාවත් විස්තර කරන දැන් තියෙනවා. ඒ නිසා මේ සංසාරයෙන් ඈතර වෙන්න උත්සාහ කරන කෙනෙකුත් ඊර්ෂ්‍යාව හඳුනාගෙන ඒ අඩු කරගෙන මුදිතාව ඇති කරගන්න උත්සාහ කරන්න ඕනේ. අපේ රටක් විදිහට අපිට පේන කාරණයක් තමයි මේ ඊර්ෂ්‍යාව වැඩි මුදිතාව අඩුයි කියන එක. ඒ නිසා තමයි අපිට මේ සාමූහිකව නැගී හිටින්න බැරි වෙලා තියෙන්නේ. හැබැයි මේක තේරුම් අරගෙන මේ අලුත් අවුරුද්දේ මුදිතාවෙන් පිබිදෙන අවුරුද්දක් කරගන්න පුළුවන් නම් එකන අවංකවම ලොකු වෙනසක් කරන්න පුළුවන්. අපේ ගෙවල් ඇතුලේ ගමේ රටේ ලොකු වෙනසක් කරන්න පුළුවන් බාහිරත් අපේ ආධ්‍යාත්මිකවත්. ඉතින් මේ සිය සරලයි කරන්න පුළුවන් දෙයක් මේක වචනයකට එහා ගිය ජීවත් වීමක් කියන පණිවිඩයයි අපිට දෙන්න ඕන වුණේ. මේ පණිවිඩය ලැබෙන්නේ නැති කියා හිතනවා. ඔබතුමාට බොහෝම පින් මේ වෛද්‍යතුමනි, ඔබතුමා එන්නෙන් ඔබතුමාගේ ජීවිතයේ මේ අනිත්‍යය වෙනුවෙන් කාර්යබහුල කරගන්න කෙනෙක්. ඒක බොහොම මේ ඔබතුමා කැමැත්තෙන් ඒ අභිවිහිකේ පරිත්‍යාග කරනවා. එතන තියෙන ලොකු මුදිතාවක් මේ මම දැන් ඔබතුමාට ඒකෙන් මොනවද ලැබෙනවද භෞතිකව කියලා සමාජ ඔබතුමාගේ අවිවේකයේ තමයි ඔබතුමාට ලැබෙනවත්. නමුත් ඒකෙන් මොනතරම් දෙනෙක් ප්‍රයෝජන ගන්නවද ඒ ගැන හිතලා ඒ ඔබතුමා කාර්ය බහුල වීම තුළ දැනුවත් වන දැනුවත් මුදිතාවක් තියෙන ඉතින් මේ වැඩසටහන නිසා ඔබතුමාගේ විවේකී අඩු වෙනවා. ඒ විවේකී අඩු වීම ගැන නෙමෙයි අපිට සතුටු. මේ වගේ වැඩසටහන මේ සහෘදයන්ට හිතවතුන්ට ශ්‍රාවකයන්ට වඩාත් ආකර්ෂණීය විදියට මෙහෙවන්න ඔබතුමා ඉදිරිපත් වීම හරිම සතුටක්. ඒ වැඩි දෙනෙක් ප්‍රයෝජන ගන්නවා. ඒ කියන්නේ ප්‍රතිචාර ලැබෙනවා. ඔබතුමාට ඒ කියන්නේ මේ ප්‍රතිචාර සියල්ල ඔබතුමාට නොලැබුණත් මේ හැම දෙනා වෙනුවෙන්ම කෘතඥතාවයේ සහගේ කිරීම කරනවා. මේ අවුරුද්දේ මේ වැඩසටහන් දිගට මෙහෙවන්නට ඔබතුමාට අවශ්‍ය කායික මානසික ශක්තිය ධෛර්ය නිරෝගීකම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකම නිල්ලම දේශනා ප්‍රකාශන මණ්ඩලයේ නිහඬව ලොකු උදව්වක් ආධාරයක් සහයෝගයක් වෙනවා මේ බඳුට සටහන් කරගෙන යන්න සංවිධානය කරන්න විශේෂයෙන්ම වෛද්‍ය සුජාන්ති වික්‍රමගේ මෙනවිය එතුමියගේ කාර්යයයි ධනයයි ශ්‍රමයයි ඔක්කොම කැප කරනවා මේ වැඩසටහන් වලට බොහොම බාර දුර අපාජකාරියක් කරන අතර එතුමිය කියලා තින් නම කියන්නත් එපා කියලා තහනම් කරලා තියෙන්නේ ඉතින් මම හිතන අවුරුද්දට සැරයක් හරි නම කියන එක නම කියවට සමාව දෙයක් කියලා ඒ වගේම මේ ආදරණීය නිල්ලම හිතවතුනි අපි ලස්සන ගමනක් ආවා මේ අවුරුද්දේ ඊට වැඩිය ලස්සන ගමනක් අපිට එකට තනිතනි වාදයන්ට මේ සියලු සම්පත් හේතු වේවා වාසනාව වේවා හැම දිනාටම සිතක්ම ශාන්තියක්ම යහපතක්ම වේවා